අද 2022 අගෝස්තු මාස 28 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 103 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපිට තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන්පසු සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් යම් ගැටලු ඇත්නම් එම ගැටලු ස්වාමින් වහන්සේට ඉදිරිපත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනාමින් පසුව අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා මම පාද නමස්කාර කොට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච ගාතා සතං භාසේ අනත්ත පද සංහිතා ඒකං ධම්ම පදං සෙය්‍යෝ යං සුත්වා උපසංකම උපසං සම්මති යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය මත්තානං සචේ සංගාම ජුත්තමෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතකොට අදත් අපි ඉරිදා දවසේ හුරු පුරුදු වැඩසටහනත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පැයක වගේ වෙලාවක් අරගෙන යම් කිසි පැහැදිලි කිරීමකුත් කරගෙන ඉදිරියට යන්න. ඉතින් මම මේ විදිහ දෙයක් කියලා පටන් ගන්නම්. මොකද්ද යම් කිසි දෙයක් අපි කතා බහ කරනවා නම්, යම් කිසි ධර්මයක ප්‍රයෝජනයක් තියෙනවා නම්, ඒක ගොඩක් වෙලාවට තම තමුන්ගේ ජීවිතවලට එදිනෙදා ජීවිතයකට කොහොමද ගැලපෙන්නේ, එදිනෙදා ජීවිතයකට මොකක්ද ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ කියන පැහැදිලි භාවය තියෙන්න ඕනි. එහෙම නැත්තම් අර ලොකු වටිනා පද තියෙන්න පුළුවන්, ලොකු ලොකු විචිත්‍රවත් කතන්දර තියෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ ජීවිතයට අදාළ නැත්තම්, තමුන්ගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයක් නැත්තම් ඒ බණෙන් එච්චර තේරුමක් නැහැ. ඒ කතාවෙන් එච්චර තේරුමක් නැහැ. ඒ පොතෙන් නැත්තම් ඒ ධර්මයෙන් එච්චර තේරුමක් නැහැ. ඉතින් ඒක නිසා අන්න යම් කිසි දෙයක් අහනකොට, යම් කිසි දෙයක් කියවනකොට ඒක ප්‍රායෝගිකව කොහොමද යෙදවෙන්නේ, මගේ ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද කියන එක හොඳ මිම්මක්, හොඳ මිනුම් දණ්ඩක්. අන්න මේක වැඩක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියලා කියන්නේ. එහෙම නැත්තම්, එහෙම අදාළත්වයක් නැත්තම් අන්න ගොඩක් කාලවලට ඒක නිකන් අර වැඩි බණ කියලා අපි කියනවා. එහෙම නැත්තම් යම් කිසි විදියක අර සාතන් බණ කියනා වගේ තමයි. සාතන් කියනවා බණ, හැබැයි අදාළත්වයක් නැහැ. ඒක ප්‍රායෝගිකත්වයක් නැහැ. ඒ විදිහට අන්න තමුන්ගේ ජීවිතේට ගලප ගන්න බෑ. එතකොට යම් කිසි දෙයක් එක්තරා විදිහක අපි කියනවා අර කිරනවා මනිනවා වගේ බැලුවොත් හොඳ මිනුම් දණ්ඩක් තමයි මේක. මොකද්ද, කොහොමද මේක ගැලපෙන්නේ, කොහොමද මේක අදාළ වෙන්නේ? මම මේ ගෙවන ජීවිතයක් තියෙනවානේ, මේ ඉන්නේ අපි දැන් මේ අලුත් ලෝකයකනේ, නූතන ලෝකයකනේ ඉන්නේ. එතකොට නූතන ලෝකයේ, මේ ලෝකයේ කොහොමද මේක අදාළ වෙන්නේ, මේ ලෝකේ මම ගෙවන ජීවිතයට කොහොමද මේක ගැලපෙන්නේ කියන එක හොඳ මිනුම් දණ්ඩක්. අන්න ඒ මිනුම් දණ්ඩ ගැනත් මතක් කරගෙන, ඒ මිනුම් දණ්ඩත් ඉදිරියෙන් තියාගෙන අපි පොඩ්ඩක් අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටසට යමු වෙන්න බලමු. ඉතින් මේ කතාව ඇත්තටම මේ කාන්තාවක් වටේ ගෙතිච්ච කතාවක්. එතන මේ තැනැත්ති යම් කිසි විදියක හොඳ ප්‍රඥාවන්ත කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. යම් කිසි විදියක ඒ විදිහේ ශක්තියක් ගොනු කරගත්ත කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ මොකද්ද සිදුවෙන්නේ? අන්න මේ සිටු කුලේක, සිටු ගෙදරක දුවෙක් රූමත් තරුණියක් කියල සඳහන් වෙනවා. අවුරුදු 16ක් පමණ වයස ඇති තරුණියක් කියල සඳහන් වෙනවා. ඉතින් මේ තැනැත්ති යන බොහොම ආරක්ෂා ඒ දැඳුම් මැද්දේ දෙමව්පියන්ගේ ආරක්ෂාව මැද්දේ මෙහෙම කල් ගෙවනකොට අනේ යම් කිසි විදියක දකින්න ලැබෙනවා අන හොර දෙටුවෙක් හොරෙක් අන ඝාතනයක් සඳහා තමුන් මේ හොරා වරදක් කළා මිනී මරලා මොකක් හරි කරලා අහුවෙලා මේ හොරාව යම් කිසි විදියක දඬුවමක් විදියට මරණ දඬුවමට අරගෙන යනවා. විදිහේ සද්දයක් ඒ විදිහේ දර්ශනයක් මේ තැනැත්තිට දකින්න ලැබෙනවා. ඉතින් අර සොර දෙටුවෙක් අස කැලුම් තැලුම් කකා දන් ගෙඩියට ගෙන යන මොහොතේ වදක බෙරේ දැක සොරා ගන්නය කදීමයි ලොව සිතුවාල. ඉතින් අන්න වගේ අදහසක් තමයි මේ තරුණියටත් පහළ වෙන්නේ. මොකද්ද කල්පනා කරනවා මේ මේ සොරා බොහොම රූප සම්පන්නතියක් ඇති මේ සොරා බොහොම ආකර්ශනීයයි කියලා. ඉතින් මෙන්න මේ හොරාට පෙම් බඳින එක තමයි මේ තැනැත්ති කරන්නේ. එදා ඉඳලා පැවතගෙන එන යම් කිසි චාරිත්‍රයක් වගේ වෙන්නත් පුළුවන්. අන්න අර අර විදිහේ පෙම්බැඳීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක වුණහම මොකද වෙන්නේ? ඊට පස්සේ තමුන්ගේ දෙමව්පියන්ට ගිහිල්ලා ආයාචනා කරනවා මේ විදිහේ දෙයක් මට කැමැත්තක් තියෙනවා, මේ විදිහේ මනාපයක් තියෙනවා, ඒකින්ද මේක මට කරලා ඕනි කියලා. එහෙම නැත්නම් මම කන්නේත් නැහැ, යැපෙන්නේ නැහැ, ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ওই විදිහේ කතාවක් කිව්වහම මේ දෙමව්පියෝ මොකද කරන්නේ? අනේ යම් කිසි විදියක පගාවක් දීලා අර යන රාජපුරුෂෙන්ට මේ හොරාව බේර ගන්නවා. ඉතින් රාජපුරුෂයොත් ඒ පගාව අරගෙන ගිහිල්ලා වෙන කෙනෙක් මරලා වැඩේ හරි හොන්න මැරුවා හොරා කියලා රජතුමාට ගිහිල්ලා දන්නනවා. ඉතින් මේ හොරා අර ගෙදරට අර පවුලට එකතු වෙලා ඔන්න දැන් දුවනිය කසාද බැඳගෙන කල් ගෙවනවා. ඉතින් ඔහොම කල් ගෙවනකොට අන්න මේ හොරාට ඉතින් ඒ තමුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අමතක වෙන්නේ නෑනේ, තමුන්ගේ ස්වභාවය එහෙම අමතක වෙන්නේ නෑනේ. ඉතින් මොකද කරන්නේ? අන්න කාලෙත් එක්ක මේ තැනැත්තිය මරලා මේ තැනැත්තිගේ රත්තරන් ඒ ආභරණ ටික හොරාගෙන මම පැනලා යන්න ඕනි කියලා අදහසක් මතුවෙලා මොකද කරන්නේ? කොහේ හරි ගමනකදී අන්න තනි කරලා කියන ඔබ මරලා මම දැන් මේ විදියට පලා යනවා කියලා සඳහන් කරනවා. ඒතර මේ තැනැත්ති අහනවා දැන් රත්තරන් බඩු කාගේද මම කාගේද කියලා ඇහුවම්. එහෙම ඇහුවට වැඩක් නැහැ, මේක මගේ පුරුද්ද, මේක තමයි මං හුරු කරලා තියෙන ක්‍රමේ, ඒකින්ද මට මේක කරන්න වෙනවා කියලා ප්‍රකාශ කරාම අන්න මොකද කරන්නේ? යම් කිසි විදියක උපක්‍රමයක් යොදලා අන්න තමුන් බේරිලා අර හොරාව මරණයට පත් කළා. ඒ විදිහේ ගැලවීමක් සහිතව දැන් ගෙදර යන්නත් බෑ. අන්න ගිහිල්ලා යම් කිසි පරිබ්‍රාජිකාවන් අතරේ පැවිදි තැනැත්තියක් බවට පත් වෙනවා. එහෙම පත් වෙලා එහෙම කල් ගෙවනකොට අන්න කාලෙත් එක්ක අන්න යම් කිසි විදියක නිකං වාද කරන තරම් දක්ෂ කෙනෙක් බවට, වාදෙන් බොහෝ දෙනෙක් පරද්දන්න ශක්තිය තියෙන කෙනෙක් බවට මේ තරුණිය තමුන්ගේ ඒ වාද ශක්තිය ඒ පැවිද්දෙක් විදියට දියුණු කරගන්නවා. ඉතින් මොකද කරන්නේ? නගරෙන් නගරයට ගමෙන් ගමට යනවා ගිහිල්ලා වාද කරන්න අභියෝග කරන්න. ඉතින් මොකද කරන්නේ? ජම්බු අත්තක් ගිහිල්ලා නගරෙ මැද හිටවලා අන්න කවුරු හරි දක්ෂයෙක් ඉන්නවා නම්, කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම්, කවුරු හරි හැකියාව තෙනෙක් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ මාත් එක්ක වාදෙට එන්න, මේ අත්ත ගලවලා ඒ වාදේ බාර ගන්න කියලා ඔන්න විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඔහොම කටයුතු කරනකොට අන්න යම් කිසි කාලයක් ওই විදිහට වාද කරමින් අන්න තන තන ඇවිදලා අන්තිමට කොහොම හරි සැරියුත් ස්වාමීන් වහන්සේට දකින්න ලැබෙනවා මෙන්න මේ ජම්බු අත්ත. ඉතින් සැරියුත් ආමඳුර අහන වටපිටා ඉන්න කොල්ලොන්ගේ මොකද්ද මේ කියලා. ආ මේ වාදෙට මෙහෙම කාන්තාවක් මෙහෙම පැවිදි තැනැත්තියක් ඇවිල්ලා ඉන්නවා, එයා තමයි මේක හිටවලා තියෙනවා, එහෙනම් ඔක පෙරලා දාන්න කියනවා. ඒ කිව්වට කොල්ලෝ බයයි, මොකද මේ ඊට පස්සේ උන්ගේ ඇඟට එයි කියලා. ඊට පස්සේ නෑ නෑ මම කිව්වේ කියන්න කියලා අන්න පෙරලලා දාලා ස්වාමීන් වහන්සේ යම් කිසි විදියක ඒ ගහක් මුල යම් කිසි ස්ථානයක වැඩ ඉන්නවා. ඉතින් එතකොට මේ අවස්ථාවේදී අන්න මේ තැනැත්ති අන්න මේ සිදුවීම දැකලා මේ හොයාගෙන ඇවිල්ලා වාදයට සූදානම් වෙලා ආයෙනම් කවුද දැන් ප්‍රශ්න අහන්නේ කිව්වම මම තමයි ප්‍රශ්න අහන්නේ කියලා ඔන්න දැන් සැරියුත් ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. අහලා ඒ ටික අහවර කළා. අන්න ඒ ඔක්කොටම උත්තර දීලා සැරියුත් හාමුදුරුවෝ ඊට පස්සේ දැන් එනවා මමත් ප්‍රශ්නයක් අහන්නම් කියලා. අන්න මේ තැනැත්තිගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ තමයි අර අර සෝපාක ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නේ. ඒක නාමකින් එක නම් කිම කියලා අහනවා. එතකොට ඒ ඇහුවට මේ උත්තරේ දී ගන්න බෑ. ඊට පස්සේ පරාජය බාර අරගෙන මට තේරෙන්නේ නැහැ. කොහොමද? මොකද්ද ඔබට උත්තරේ කිව්වහම? ඕක මටත් කියලා දෙන්න කිව්වහම මේ මට කියන්නේ බුද්ධ ප්‍රශ්න කියලා. මේ මට කියන්නේ ආර්ය ප්‍රශ්න කියලා. ඒක නිසා මේවා අපි කියලා දෙනවා නම් පැවිද්දෙක්ට මිසක් කියලා දෙන්නේ නැහැ. පැවිද්දට තමයි මේ දේවල් කියලා දෙන්නේ කියලා. අනේ යම් කිසි විදියක ප්‍රකාශයක් කරනවා එහෙනම් මමත් පැවිදි වෙන්නම් කියලා මේ තැනැත්ති පැවිදි වෙලා අනේ පැවිදි වෙච්ච කෙනා යම් කිසි විදියක මේ පින්වතුන් අහලා තියෙන්න පුළුවන් ඒ නම අන්න කුණ්ඩලකේසී කියලා යම් කිසි භික්ෂුණීන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් වැඩි කාලයක් නොයාම අන්න ධර්මය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඒ ධර්මය සාක්ෂාත් කරන සිදුවීම පිළිබඳත් සඳහන් වෙන්නේ මොකද්ද? තමුන්ගේ පාදෝවණය කරනවා. මේ පාදෝවණය කරන වතුර ගලාගෙන යනවා පොළවට. ඔන්න ඒ සිදුවීම දැකලා තමයි මේ ධර්මය සාක්ෂාත් කරගත්තේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම අර බාහ්‍ය දාරුචීර වගේ භික්ෂුණීන්ගේ පැත්තෙන් අති ශීඝ්‍රව ධර්මය සාක්ෂාත් කරපු කෙනා විදිහට සඳහන් වෙන්නේ මෙන්න මේ භික්ෂුණීන් වහන්සේ, මේ කුණ්ඩලකේසී භික්ෂුණීන් වහන්සේ. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක්, ඔන්න ඔය විදිහේ දෙයක් තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තැනැත්තිය අරමුණු කරලා මේ අර යම් කිසි විදිහක හොරෙකුත් සංග්‍රාමයෙන් පරද්දලා තමයි මේ ස්ථානෙට ආවේ, මේ පැවිදිකමකට ආවේ. ඒ වගේම මේ ඇවිල්ලා ඒ සංග්‍රාමේ දිනුවා, ඒ පැවිද්දත් දිනුවා. අන්න ඒ වගේම අර විදිහේ යම් කිසි වාදයට දක්ෂතාවයකුත් මේ තැනැත්ති තුළ තියෙනවා. ඉතින් ඔය ඔක්කොම කැටි කළා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා පද දෙකක් මේ තැනැත්ති අරමුණු කළා දේශනා කළ තියෙන්නේ. මොකද්ද? යෝච ගාථා සතං භාසේ අනත්ත පද සංහිතා ඒකං ධම්ම පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මතීති. ඔන්න පළවෙනි ගාථාව මොකද්ද? මේ අර්ථයක් නැති ගාථා 100කට වඩා සංසිඳුවන, තමුන්ට යහපතක් වන එක ගාථාවත් උතුම්. යෝ සහස්සං සහස්සේන සංඝාමේ මානුසේජිනේ ඒකංච ජෙය්‍යමත්තානං සවේ සංඝාම ජුත්තමෝ. අන්න යමෙක් යුදෙට බැසලා යුදබිමක දශලක්ෂයක් මනුස්සයන් දෑගනීද, ඝාතනය කරයිද, අන්න ඊට වැඩිය උතුම් මෙන්න මේ තමුන්ව ජයග්‍රහණය කරන එක, තමුන්ව දිනන එක, ඒක වැඩිය උතුම් සංග්‍රාමයක් බවට පත් වෙනවා. උතුම් කරතව්‍යයක් බවට පත් වෙනවා. උතුම් කටයුත්තක් බවට පත් වෙනවා. අන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවක් විදියට ගෙනහැර දක්වන්නේ මෙන්න මේ භික්ෂුණීන් වහන්සේ අරමුණු කරගෙන. ඉතින් ඔය කතාව පොඩ්ඩක් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ දිනීම මොන වගේ දෙයක්ද, මෙන්න මේ කියන විදිහේ අර්ථවත් ගාථාවක් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් පළවෙනියට කිව්වොත් අන්න තමුන්ගේ ජීවිතේට අදාළ වෙන දෙයක් නම් තමුන්ට අර විදිහේ සංසිඳීමක් දිහාවට, තමුන්ට අර විදිහේ විවේකයක් දිහාවට යන බණක් නම් අන්න ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒකයි මම අර කිව්වේ අපේ ජීවිතේට මේක අදාළ වෙන්නේ කොහොමද? අපි මේ ගෙවන, අපි මේ ජීවත් වෙන ලෝකෙට මේ දේ අදාළ වෙන්නේ කොහොමද කියන එක අන්න නිතර නිතර විමසිය යුතු ප්‍රශ්නයක්. එහෙම නැති ප්‍රතිපදාවකින් එච්චර වැඩක් නැහැ. ලොකු විචිත්‍රවත් කතන්දර තියෙන්න පුළුවන්, ලොකු පොත් පුරවලා ලස්සන ලස්සන වචන තියෙන්න පුළුවන්. නමුත් අන්න ඒකේ තේරුමක් නැහැ. මොකද අන්න තමන්ගේ ජීවිතයට අදාළ කරගන්න බෑ. එතකොට අන්න කෙනෙක්ගේ යම්කිසි අර විදිහේ ගාථාපදයක් වේවා බණක් වේවා අන්න ඒකේ වටිනකම තියෙන්නේ තම තමන්ගේ ජීවිතවලට අදාළ වෙන දෙත් එක්ක. එතකොට අර විදිහට ගාථා 100ක් කිව්වත් වැඩක් නෑ, අර්ථයක් නෑ. අන්න මොකද හේතුව? මේක ජීවිතයට අදාළ නෑ, ජීවිතයට ගලප ගන්න බෑ. හැබැයි එක ගාතාවක් හරි කමක් නෑ, අන්න තමුන්ගේ ජීවිතයට ගලපන්න පුළුවන් නම්, තමුන්ගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් නම්, අන්න ඒකේ තියෙනවා ලොකු වටිනකමක්. ඒක මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට අන්න තමුන් සංසිඳුවනවා, තමුන්ගේ මේ තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරන සුළුයි, තම තමුන්ගේ ජීවිතවලට යහපතක් විවේකයක් ලබා දෙන සුළුයි. එහෙනම් අන්න ඒක බොහොම වටින දෙයක්, එක ගාථාව නමුත් බොහොම වටිනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් එන්නේ වගේ ගාථාවක් තමයි එක්තරා විදිහක අපිත් හැමදාම කියන්න උත්සාහ කරන්නේ. කොච්චර එක එක වයිවර්ණ රටා දාලා කිව්වත් කියන්නේ එකම ගාථාව තමයි. ඉතින් හැම සතියෙම නිකන් අලුත් දෙයක් කියනවා වගේ කිව්වත් කියන්නේ එකම ගාථාව තමයි. අර නිකන් මැක්කගේ කතාව වගේ අන්තිමට කොහෙන් ගියත් ඇවිල්ලා නැවතින්නේ මැක්කටම තමයි. මොකද්ද මේ මැක්කා? මොකද්ද මේ එක ගාතාව කියලා ඇහුවොත් අන්න ඒක බොහොම ජීවිතයට අදාළ දෙයක්. තම තමුන්ගේ ජීවිතවලට හරි ලස්සනට අදාළ කරගන්න පුළුවන් දෙයක්. මොකද්ද මේ අදාළත්වය? අන්න යම් කිසි විදියක අවදිභාවයක් පුරුදු කරනවා. යම් කිසි විදියක මේ අපිට ලැබිලා තියෙන යථාර්ථයට, ලැබිලා තියෙන ජීවිතයට අවදිවීමක් තමයි අපි හුරු කරන්නේ. වෙන කොහෙවත් අමුතු ලෝකයක, විචිත්‍රවත් ලෝකයක, මුලා වූ ලෝකයක අතරමං වීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ වෙනුවට මේ මහ පොළොවට බැසගන්න, මේ යථාර්ථයට බැසගන්න, මේ තමුන්ගේ තියෙන වටපිටාවට බැසගන්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. ඒ ආරාධනාවත් එක්ක අන්න අපිට අර විදිහේ එක ගාථාවක් නමුත් ඒකේ ලොකු වටිනකමක් ගැලපිලා එනවා. අන්න තමුන්ගේ ජීවිතයට යම්කිසි පහසුවක් සැනසීමක් ඒකෙන් ළඟා කරගන්න පුළුවනි. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අන්න මොකද්ද? විනීදපූ නිකන් අර සෙන් මාස්ටර් කෙනෙක් වගේනේ. ආ කියනවා මෙන්න එහෙම කතාවක් කියනවා. ආ මට අතෙන්ට යන්න ඕනේ කෙනෙක් අහනවා. ආ මට අර දුර ගමනක් යන්න ඕනේ. මම තාම ඉන්නේ මෙතන. මං කොහොමද ඒ වගේ සැනසීමක් ලං කරගන්නේ? මං කොහොමද ඒ වගේ ලොකු දෙයක් ලං කරගන්නේ කියලා අන්න විමසා සිටිනවා. එතකොට විනී කියනවා, අයියෝ කහරි ලේසිනේ. මම කරන්නේ මං ඉන්න තැන ඉඳලා ටිකෙන් ටික අර යන්න තියෙන දිහාවට ඇවිදගෙන යනවා. මෙතනින් ඉක්මෙලා අර දිහාවට ගමන් කරනවා. ඒක තමයි මගේ ක්‍රමේ. මෙතන ඉඳලා අර ඈත දුරට යනවා නම් අන්න කරන්න තියෙන වැඩේ. ඒක තමයි වැඩේ. අන්න කොහේ මහා කන්දක් වෙන්න පුළුවන්. නමුත් පටන් ගන්නෙ කොහෙන්ද? ඒ ගමන ආරම්භ වෙන්නේ කොහෙන්ද? අන්න පළවෙනි පියවරෙන් තමයි ඒක ආරම්භ වෙන්නේ. එක පියවරක් තමයි තියන්න තියෙන්නේ. එක පියවරක් තිබ්බනම් ඒ පියවර තමයි ආරම්භය. පියවර තමයි ආරම්භය. එතකොට අපි කියනවා, එහෙනම් කෙනෙක් මේ විදිහේ සිහියක් පුරුදු කරන්න, මේ වර්තමානයට බැස ගන්න, මේ යථාර්ථයට බැස ගන්න. එතකොට සමහර කෙනෙක්ට, අලුත් කෙනෙක්ට මෙතන ඉන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක්ට හිතෙනවා මේක මහා ලොකු කන්දක් නැගීමක් වගේ, මහා ලොකු ගමනක් වගේ, මහා ලොකු අපහසු කාර්යක් කියලා හිතෙන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපි කියනවා බයිට් සයිස් පීසස් වලට මේක කඩා ගන්න, ගිල ගන්න පුළුවන් මේ කටවල් වලට මේක කඩා ගන්න. එකපාරට අලියා පිටින් කන්න ඕනේ නැහැ. ඒ වෙනුවට කටෙන් කට ගන්නකෝ. අලියෙක් වුණත් කන ක්‍රමේ තමයි, අලියෙක් වුණත් ආහාරයට ගන්න ක්‍රමෙන් තමයි කටෙන් කට. අලියෙක් කන්න කොහොමද කියලා හෙවොත් කටෙන් කට කන්න කියලා තමයි කියන්නේ. ඕක බොහොම ඉතිහාසයක් තියෙන ප්‍රකාශයක්, අතීතයේ ඉඳලා පැවතගෙන යන ප්‍රකාශයක්. අන්න මේ විදිහේ දෙයක් තියෙනවා. මේ විදිහේ ලොකු දෙයක් වුණත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කටෙන් කට කෑවොත් අලියෙක් වුණත් කාලා ඉවර කරන්න පුළුවනි. සමහර කෙනෙක් කියනවා මට එහෙනම් පොතක් කියවන්න ඕනේ, සතියට පොත් කිය පොත ගාණි කියවන්න ඕනේ එක සතියට කියලා. ඊට කලින් එක දවසකට එක පිටුවක් ගාණි කියවන්න. ඒක පුරුද්දක් කරගන්න. හැමදාම දවසට එක පිටුවක් කියවනවා. පිටුවක් කියවන එක අමාරු නෑනේ. පිටුවක් කියන එක අමාරු නෑ. ඒ විදිහට පුරුද්දක් ඇති කරගෙන ඒක පිටු දෙකක් කරන්න පුළුවන්ද? පිටු තුනක් කරන්න පුළුවන්ද? එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? දවසක රැක ගන්න පුළුවන්. මම දැන් සතියකට පොතක් විතර කියවන සීග්‍රෙන් කියවනවා. ඔන්න වගේ දෙයක් තියෙන්නේ. එහෙනම් අපි හිතමු සිහිය පිටෝන එකත් අර විදිහටම අමාරුයි. අමාරු එක පාට මහා අපහසු අමාරු වැඩක් වගේ පේනවා. ආයෙත් අපි කියනවා දවසකට පොඩ්ඩක් මාක් හරි හුස්ම 10ක් බලන්න පුළුවන් දැස් දෙක වහගෙන. මම මෙන්න හුස්මක් ඇතුළට යනවා, මෙන්න හුස්මක් පිට යනවා. ওই විදිහට 1යි 2යි කියලා හරි ගමක් නැහැ. අන්න 10ක් වෙනකම් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු දවසේම සිහියෙන් ඉන්න වෙනුවට, මුළු දවසේම සිහියෙන් ගත කරන වෙනුවට අන්න දත් මදින විනාඩි 5 දවසට දෙවරක් සිහියට කැප කරන්න පුළුවන්ද? එහෙනම් හැමදාම දත්බුරුසු අතර ගන්නකොටම මම සිහියෙන් මේක කරනවා කියන අදහසින් අරගන්නවා. අපි හිතමු ඒක අමතක වෙනවා නම් අන්න පෝස්තරයක් හරි ගහ ගන්න පුළුවන්. සිහියෙන් මදින්න මාව කියලා. කවුද මේ කියන්නේ? දතක් තමයි කතා කරලා කියන්නේ. දතක් කියනවා සිහියෙන් මදින්න මාව. ඒක දැක්කාම හැමදාම අන්න ඒ විනාඩි 5 සිහියෙන් ගත කරන්න පුළුවන්ද? විනාඩි 5 ඒක ගැන අවධානයෙන් ගත කරන්න පුළුවන්ද කියන පරීක්ෂණේ අපිට ගලප ගන්න පුළුවන්. ඒ විනාඩි 5න් පටන් ගන්න. හැමදාම දවසට විනාඩි 5ක් මම මේ විදිහට දත් මදින වෙලාවේදී සිහියෙන් කල් ගත කරනවා. ඒ දත් මදින දෙයට අවදි වෙලා කල් ගත කරනවා. ඒ දත් මදින දෙයට බැසගෙන කල් ගත කරනවා. ඒ දත් මදිනවා කියන යථාර්ථෙට එළඹිලා කල් ගත කරනවා. ඔන්න ඔය විදිහට අන්න ගිල ගන්න පුළුවන් කෑලි වලට කඩා ගන්න ඕනි. නැත්නම් අර අලියෙක් කනවා වගේ කටින් කඩ තමයි කන්නේ. අම්මෝ මුළු අලියෙම කන්න තියෙනවා. මේක කොහොමද කාලි වර කරන්නේ කිව්වට එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඉස්සර අපේ අම්මා කියනවා අලියෙ පෙරලා දැම්මත් මේ ගෙදර කොහොම හරි ඉවර වෙනවලු. මේරන්න බෑලු. ඒ කටෙන් කඩ තමයි කාලා තියෙන්නේ. නැතු නිකන් අර ඔක්කොම කාලා නෙමෙයි එකපාර. කටෙන් කඩ කාලා අන්තිමට බලනකොට අලියෙක්ම කාලා. අලියෙක්ම කාලා. ඉතින් ඔක තමයි වැඩේ. ඒ විදිහට අපිට අඳුන ගන්න පුළුවන්ද මෙන්න මේ කියන දේ? මේ අර්ථවත් එක ගාතාවයි කියන්නේ. කොහොම කිව්වත් ඒක විතරයි කියන්නේ. මොකද්ද මේක? මේ තමුන්ගේ යථාර්ථයට අවදි වීමක්. තමුන්ගේ මේ ගෙවන ජීවිතයට අවදි වීමක්. මේ සිහියට එළඹිලා මම මේ ගෙවන්නේ මොන වගේ ජීවිතයක්ද? මම මේ ඉන්න වටපිටාව මොන වගේ ජීවිතයක්ද? මම මේ ඇවිදිනවා. මම මේ වාඩි වෙලා ඉන්නවා. මම මේ පොතක් කියවනවා. මම මේ ආහාරයක් ගන්නවා. මම මේ විවේකීව කල් ගත කරනවා. තව වෙලාවකට සමහර විට කරබරයි, වෙහෙසයි, පීඩාවයි, ඔය වගේ නොයෙකුත් දේවල් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන දේවල් හැම වෙලේම මහා විචිත්‍රත්වයක් දනවන්නෙත් නැහැ. බොහොම නිකන් වටිනා කියන දේවල් අන්න එහෙම දැනෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් සමහර විට ටිකක් වෙහෙස පීඩා ගතියක් දැනෙන්නත් පුළුවන්. නිකන් ඝර්ෂණයක් වගේ. මේ මහ පොළොවට වැසගත්තාම මහ පොළොවේ තියෙන යම්කිසි ඝර්ෂණයක්. ඒකනේ ඔය ගොඩ දෙනෙක් කැමති නැත්තේ. ඒකයි ඔය ගොඩ දෙනෙක් නිකන් අමතක කරලා ඇස් පියාගෙන කල් ගෙවන්න උත්සාහ කරන්නේ. ඒක තමයි හේතුව. නොදැන නෙමෙයි. නොදැන නෙමෙයි. ඔය හොඳට ඔය නිකන් අපි තමු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටියම ඕක හොඳට කියනවා. මොකද්ද? මට මාව අමතක කරන්න ඕනේ. මට පොඩ්ඩක් මේ 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 කරදර වලින් දුරස් වෙන්න ඕනේ. මට ටිකක් විවේකයෙන් ගත කරන්න ඕනේ. අන්න මොකද කරන්නේ? අර විදිහේ මුලාවක්, අර විදිහේ අතරමං වීමක් ප්‍රමෝට් කරනවා. ඒකක් බලාපොරොත්තු වෙනවා. ඒ දේ ලං කරගන්නවා. අන්න මොකද යථාර්ථය ටිකක් කටුකයි. යථාර්ථය ටිකක් වෙහෙසයි, පීඩාවයි. යථාර්ථය ටිකක් අර විදිහට යම්කිසි ඇඟට පොඩ්ඩක් අමාරු ගතියක් තියෙනවා. නමුත් එන්නේ ඒකට බැසගන්න කියන ආරාධනාවක්, එන්නේ ඒකට බැසගන්න කියන ප්‍රතිපදාවක් තමයි අපි මේ ඉගෙන හර දක්වන්නේ. අන්න ඒකයි අර භික්ෂුණීන් වහන්සේ ගැනත් සඳහන් වෙන්නේ. මොකද්ද? අන්න බලන්න, අර දෙපා සේදුවා. දෙපා සෝදනකොට කකුලට අන්න සිසිල් බවක්, වතුර ගෑවිලා යනවා, පොළොව දිහාවට ගලාගෙන යනවා. මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක තමයි ඉන්නේ. ක්‍රියාවලියත් එක්ක ඉන්නේ තමන් ඒ යෙදෙන වැඩේට යෙදිලා ඉන්නේ. වර්තමානයේට එළඹිලා ඉන්නේ. ඒ වර්තමානයේ තුලින් අන්න සැනසීමක් ලං වෙලාවා, විවේකයක් ලං වෙලාවා. අන්න අර විදියට එක ගාතාවකින් මුත් අර විදියේ බොහෝ අර්ථයක් යහපතක් මේ භික්‍ෂුණීන් වහන්සට සිද්ධ වුණා. ඒකම තමයි අපිත් මේ කියන බණේ පුළුවන්ද මෙන්න මේ යථාර්ථයට අවදිවෙන්. ඒ යථාර්ථය හැමලේම පහස්සුව දැනවි නැති වුණට කමක් නෑ, පොඩක් වෙහෙස පීඩාවති වුණට කමක් නෑ. ඒ යථාර්ථය ටිකක් අපි කියන්නේ එච්චර නිකං විචිත්‍ර නෑ, නිකං අර ලුණු කැඳ වගේ. ලුණු කැඳ වගේ පැවිද්දොන්ට ලුණු කැඳනේ හම්බෙන්නේ උදේ, ලුණු කැඳ වගේ. ලුණු කැඳ ඉතින් එහෙම ලොකු විචිත්‍රත්වයක් නෑ. හැබැයි අන්න බඩගින්න නිවෙනවා, ඒ වගේම අන්න යම් කිසි විදියක ඇඟටත් හොඳයි, ඇඟටත් හොඳයි. ඒ විදියේ යම් කිසි ඇඟට පහසුවක් දනවන ලෙඩ නොකරන ස්වභාවිකුත් මෙන්න මේ ලුණු කැඳේ තියෙනවා. අන්න ඒ වගේ යථාර්ථයට බැස ගැනීමක්. ඒක එච්චර විචිත්‍රවත් නොවුනට කමක් නෑ. මේක තමයි මගේ ජීවිතේ. මම සාමාන්‍ය පුද්ගලයෙක්. නිකන් අර ඉස්සර පරෙයෝ කතාවක් ඔලුවට එලාද, පරෙයෝගේ ඉන්න කොමන්නු කියලා ජාතියක්. ආ, නිකන් ඔය හැම තැනම ඉන්න පරෙයියා. ඔය නිකන් බස් ස්ටෑන්ඩ් වල එහෙම ඉන්නේ, නිකන් ඒකෙක් හැමදාම දැකලා පුරුදු. ආ, ඌට කියන්නේ කොමන්නු. ආ, ඌව බාර ගන්න, ඌව මිලදී ගන්න කවුරුත් කැමති නෑ. ඊට වැඩිය ඕනේ චොක්කෙක් ඕනේ, සුද්දෙක් ඕනේ කියලා ඒක එක විදිය පාටේ උන් තමයි හොයන්නේ. නමුත් අන්න මේ යථාර්ථයට බැසගත්තොත් අන්න අර විදිහේ සාමාන්‍ය පුද්ගලයෙක්, සාමාන්‍ය පුද්ගලයෙක් කොමන කෙනෙක් තමයි ඉන්නේ. ඒක බාර ගන්න පුළුවන්ද කියන ආරාධනාව තමයි මෙතෙන්දී සිද්ධ කරන්නේ. සාමාන්‍ය ඔය දැන් යුරෝපේ එහෙම ඔන්න ඔය දේ හොඳට අඳුනගෙන තියෙනවා. සමහර රටවල් වල ඔය දේ හොඳට අඳුනගෙන තියෙනවා. ඔය ඩෙන්මාර්ක් එහෙම ඒ වගේ රටවල් අන්න ඒගොල්ලෝ මේ සාමාන්‍ය පොදු දේවල් ටික ගොඩක් දියුණු කරලා තියෙනවා. අනේ එතකොට ගොඩ දෙනෙක් කියන්නේ මේ කෝච්චිවල ගොඩ දෙනෙක්ට ඇවිදින්න තියෙන්නේ මෙන්න මේ උද්‍යාන, ගොඩ දෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේ රජයේ පාසල්. අනේ එතකොට මොකද කරන්නේ? ආ, ඒවා හදලා තියෙනවා බොහොම ලස්සනට, බොහොම හොඳට. අන්න තියෙන හොඳම පාසල් විදියට, තියෙන හොඳම ප්‍රවාහන සේවයේ විදිහට, තියෙන හොඳම උද්‍යාන විදිහට හදලා තියෙනවා. අන්න හැමෝම එළඹෙන, හැමෝම පරිභෝග කරන අර එදිනෙදා වැඩ ටික, එදිනෙදා දේවල් ටික, එදිනෙදා අවශ්‍යතා ටික. අන්න ඒ විදිහේ යථාර්ථයක්, ඒ විදිහේ සාමාන්‍ය මිනිස්සෙක් කියන බැසගැන්ම තමයි මේ තියෙන්නේ. ඒ බැසගැන්ම අනේ යම් කිසි විදියක මුලදී වෙහෙසක් පීඩාවක් දැනෙව්වත්, මුලදී යම් කිසි අපහසු අමාරු තත්ත්වයක් දැනෙව්වත්, අන්න කාලෙත් එක්ක තව තව පහසුවක් විවේකයක් දනවන්න හේතු වෙන්න පුළුවන්. දැන් සමහර විට අපි හිතමු ඒ චිත්‍රයක් වගේ දෙයක්, චිත්‍රයක් වගේ දෙයක් අන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් හිතනවා මොකක් හරි ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් නම් මොකක් හරි දෙයක් වටිනා දෙයක් තියෙන්න ඕනේ, මේ විදිහේ ලොකු වටිනකමක් තියෙන්න ඕනේ, මේ විදිහේ දෙයක් ප්‍රකාශ වෙන්න ඕනේ කියලා ඔහොම අදහසක් මතුවලා ඉන්න පුළුවනි. නමුත් අන්න සමහර චිත්‍ර තියෙනවා කිසිම හැම ලොකු වටිනකමක්, ලොකු විචිත්‍රත්වයක් නැහැ. නමුත් ඒක බොහෝ වටිනා චිත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ අර්ථයක් දනවන චිත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. අර විදිහේ අහපු ගමන් බලපු ගමන් එහෙම ලොකු නිකන් හැඟීමක් දනවන්නේ නැහැ. ලුණු කැඳ වගේ. නමුත් ටිකක් 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 බලාගෙන ඉන්නකොට මෙන්න මේ වටිනා චිත්‍රයක්. ඒ විදිහේ චිත්‍රයක් පිළිබඳ සඳහන් වෙනවා ලිටල් ස්ට්‍රීට් කියලා. යම් කිසි කාන්තාවක් ඇඳපු චිත්‍රයක්. අන්න මේ චිත්‍රයේ ස්වභාවය මොකද්ද? නිකම් මේ සාමාන්‍ය පාරක් ඇඳලා තියෙන්නේ. එදිනෙදා පාරකේ පාරේ දරුවෝ සෙල්ලම් කරනවා. ආ, මේ කාන්තාවෝ ඒ ගෙවල් දොරවල් අතුපතු ගන්නවා. තව කෙනෙක් මහනවා. ඒකේ මුකුත් බැලුවානේ එහෙම ලොකු අර්ථයක් නැහැ. ගෙවල් දොරවල් ටිකක් තියෙනවා, පාරවල් ටිකක් තියෙනවා, මිනිස්සු ටිකක් ඉන්න, ඔච්චර තමයි. අර හැමදාම දැකලා පුරුදු අර නොබලනවා කියන අදහසින් ඉන්න, වැඩක් නැහැ කියන අදහසෙන් ඉන්න පාර. ඒ පාර තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒක ඇඳලා, ඒක ඇඳලා අන්න කාලෙත් එක්ක බොහොම වටිනා කලා නිර්මාණයක්, බොහොම වටිනා චිත්‍රයක් කියලා ප්‍රකාශ කරනවා. අන්න මොකද්ද හේතුව? අර බලන්න අර විදිහේ යථාර්ථය. අමු අමු මේ මහ පොළවේ තියෙන සත්‍ය තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒක බාරගන්න කියන ආරාධනාවක්, ඒක බාරගන්නවා කියන ප්‍රතිපදාවක් තමයි මේ ප්‍රතිපදාව. ඉතින් ඒ ප්‍රතිපදාව සඳහා අන්න එළඹෙන්න පුළුවන්. තමුන්ගේ මේ යම් කිසි විදියක අපි හිතමු විශේෂ පුද්ගලය හොයාගෙන යනවා වෙනුවට තමුන්ගේ වටපිටාව ඉන්න මිනිස්සු ටික බාරගන්න පුළුවන්ද? ඔය ද්වේෂ කරන සහායක සහායිකාව බාරගන්න පුළුවන්ද? ඔය වටපිටාවේ ඉන්න පවුලේ කට්ටිය බාරගන්න පුළුවන්ද කියන ආරාධනාව තමයි තියෙන්නේ. එතකොට කරන රැකියාව බාරගන්න පුළුවන්. ඒ රැකියාව බොහොම වටිනා බලාපොරොත්තු වෙච්ච විදිහේ රැකියාවක් නොවෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු වෙච්ච විදිහේ හරි හම්බ කර ගැනීමකුත් ඒකෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අන්න පුළුවන්ද මෙන්න මේ රැකියාව කරගෙන යැපිලා, යැපිලා කියන වචනයක් තියෙනවා, යැපිලා ඉන්න පුළුවන්ද? හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්ද? තමුන්ට යම් කිසි විදියක අපි තමු කෝච්චි එක හරි බස් එක හරි කාර් එකක හරි යන්න විදිහක් ප්‍රවාහන පාසුකමක් තියෙනවා. ඒක බාරගෙන ඒකත් එක්ක යැපිලා ඒක පිළිබඳ සතුටින් ඉන්න පුළුවන්ද? එහෙම නැතුව නිකන් අයියෝ අර කාර් එක තියුණා නම් BMW එකක් තියුණා නම් හොඳයි කියලා ඔහොමනේ මොක ලැබුණත් කවදාවත් සැනසීමක් නැහැ. ඒකේ අඩුපාඩු අන්න එහා ඉවුරේ නම් තනකොළ හොඳ පාටයි. ඉතින් මේ ගොඩ ගොඩේ තන කොළ කන ගොනා ඉතින් හැම වෙලේම මේ ගොඩ ගොඩ දිහා බලාගෙන කල් ගෙවනවා. මේ පැත්තේ තමයි අප්පා තනකොළ සවුත්තු. එහා පැත්තේ නම් හොඳ පාටයි. එහා පැත්තේ නම් හොඳ පාටයි. එහා පැත්තේ නම් තනකොළ නිකන් ලා කල කොළ පාටට තියෙන පාටයි. ලස්සන කොළ පාටකින් තියෙන පාටයි කියලා. ඉතින් අර පැත්ත බලාගෙන මේ පැත්තේ තනකොළ කනවා. කන්නේ හැබැයි පුදුම ද්වේෂයකින් තමයි කන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. ඒ වෙනුවට පුළුවන්ද අන්න මේ ලැබිලා තියෙන තනකොළ පිළිබඳ යම් කිසි විදියක ප්‍රණාමයක් හිත තුළ ඇති කරගන්න. ඒ ජීවිතේ බාරගන්න, ඒ වටපිටාව බාරගන්න, ඒ රැකී රක්ෂාව බාරගන්න. ඉතින් ඒ විදිහේ බාර ගැනීමක්, ඒ විදිහේ එළඹ ගැනීමක් ගැන තමයි අදහස. ඒකට මූලික වෙන්නේ අන්න මේ සිහිය පිහිටවනවා. තමුන් යෙදෙන වැඩේට අවධානයෙන් කටයුතු කරනවා. එතකොට සමහර විට කෙනෙක්ට තේරෙනවා මේ හිතේ යම් කිසි ද්වේෂයක් තියෙනවා, හිතේ යම් කිසි ගැටීමක් තියෙනවා. ඒ ගැටීම දකින්න ආවිතේක සතුටුයි. ඒ සතුට දකින්න ආවිතේක මේ විදිහට හිතවිලි බහුලයි. ඒ බව දකින්න විතේක මම යම් කිසි විදියක බොහොම අවුල් සහගත විදියට කටයුතු කරනවා. ආයි බව දකින්න. ඒ වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. වෙනස් කරන්න කියලා අපේ යෝජනාවක් එකපාරට අපි කරන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේ විදිහට දැනගන්න, දැන හඳුන ගැනීමක් තමයි පුරුදු කරන්නේ. ඒ දැන හඳුන ගැනීම එක්ක පුද්ගලයා ඉබේම වෙනස් වෙනවා. ඒක අපි ස්වභාව ධර්මයට ඉඩ දෙමු. ස්වභාව ධර්මයට ඒක බාර දෙමු. එහෙම නැත්නම් ප්‍රතිපදාවට ඒක බාර දෙමු. දැන ගැනීමක් කරන්න ඕන කරන මොකක් හරි ගමක් නැහැ. දැනගන්න මම මේ වගේ කෙනෙක්, මම මේ වගේ දෙයක්, මම මේ වගේ හිතවිලි පවත්න්නේ කියලා ඔන්න විදිය දැන ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. සිහියක් තමයි එළඹ ගන්න. ඒ සිහියට අන්න මූලික වෙනවා සමහර විට අපේ කයට දැනෙන දැනීමක්. දත් නදිනකොටත් කයට දැනීමක් දැනෙනවා. ඇවිද්දත් කයට දැනීමක් දැනෙනවා. ආහාර ගත්තත් කයට දැනීමක් දැනෙනවා. මොන දේ කරත් කයටත් දැනීමක් දැනෙනවා. අන්නේ කයට දැනෙන දැනීම අල්ලගෙන කෙනෙක් බැස ගන්නවා මේ වැඩේට. ඒක හරි පහසුයි. දැන් ඊයේ කෙනෙක් කියනවා මට ඇහුණලු මේ සතිපාසලේ මෙහෙම දෙයක් කියනවා. මොකද්ද මේ හිතවිලි වලට ඔහෙ යන්න දීලා මේ ඉන්න කිව්වලු. ඉතින් මම දැන් එදිනදා වැඩ කරන්න ගියාලු. එතකොට හිතවිලි එනවලු, ඇතුළත කතා වෙනවලු. ඉතින් මම මොකද කරේ? ඒ වැඩේ නැවැත්තලා ඇතුළත කතාවට යන්න දීලා ඉඳියලු. ඉතින් ඒකේ යනවලු. දැන් මොකද වැඩේ? වෙන වැඩක් කරගන්න බෑලු. හරි ඇතුළත කතාවට යන්න දීලා කියනවනේ, යන්න දෙන්න කිව්වනේ. ඉතින් මොකද කරන්නේ? නැවතිලා අර කරන වැඩේ නවත්තලා ඇතුළත කතාවට යන්න දෙනවා. ආපහුන්න නැවතනේ අන්තම් පටන් ආපහුන්න ඇතුළත කතාව ආපහු නවතිනවා. ඉතින් නැවතිලාම ඉන්න එක ලාභයි මං හිතන්නේ. නැවැසි කිලියකට වගේ ගියොත් එහෙම ඉතින් මේ 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 ඒ ගියපු වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඇතුළත කතාවනේ, ඇතුළත කතාව. ඉතින් ඒ මොකද්ද වෙලා තියෙන්නේ? කියපු දේ යම් කිසි විදියක පටලෝගන ප්‍රතිපදාවට බැස ගන්නවද තැන දන්නේ නැහැ. ගඟකට උනත් බහිනකොට තැනක් තියෙනවා, තොටක් තියෙනවා. වැරදි තැනින් බැස්සොත් නොතෝටින් බැස්සොත් තන්න ගිලිලා මැරිලාම යනවා. ඉතින් අයිති අහන දෙයක් නෑ ඒක. ඉතින් ඒක බැසපු මනුස්සයට ආයිතින් ආබසරණයි තමයි. මොකද හේතුව අන්න වැරදි තැනකින් බැසගත්තා. ආ නෑ, මේ කයර දැනෙන දැනීමක් අල්ල ගන්න, ඒකෙන් පටන් ගන්න, ඒක පුරුදු කරන්න, ටිකෙන් ටික ඒක හඳුන ගන්න. ආ මම මේ දත් මදිනවා, ආ මම මේ ආහාර ගන්නවා, ආ මම මේ ඇවිදිනවා, ආ මම මේ වාඩි වෙලා ඉන්නවා. ඒ එළඹ ගැනීම නැවත නැවත සිද්ධ කරනවා. එතකොට අතනට අපිට දවසක හැකි. එහෙම නැතු ඔය විදිහේ දෙයක් නෙමෙයි. ඉතින් ගොඩ දෙනෙක්ට අන්න සතිය පුරුදු කරන්න ගියාට පස්සේ අන්න වැඩ කටයුතු කරගන්න බැරුව යනවා, ස්ටක් වෙනවා. අර සමහරුන්ට ඇවිදින මෙච්චර මේ අවුරුදු 50ට ඇවිදලා ඇවිල්ලා තියෙන්නේ. අනේ මේ ඇවිද ගන්න බෑ, ඇවිද ගන්න බෑ. දැන් බයිසිකලයක ස්වභාවය තමයි, පුෂ් බයිසිකලයක ස්වභාවය තමයි යම් කිසි විවේකයකින් යන්න ඕනි. එහෙම නැත්නම් ඒ බයිසිකලේ බැලන්ස් එක තියෙන්නේ නැහැ. යම් කිසි තියෙන අවම වේගයක් තියෙනවා. ඔය හයිවේ වල තියෙන්නේ, හයිවේ වල තියෙන්නේ, හයිවේ වල තියෙන උපරිම වේගයක් වගේම අවම වේගයක් තියෙනවා. මේ ලංකාවේ නම් තියෙනවද මන් දන්නේ නැහැ. කොහොම හරි නමුත් එන්නේ එහෙම දෙයක් තියෙනවා. ඒ වේගෙට වැඩිය යන්න ඕනේ. ඉස්සර මගේ යාළුවෙක් ඉන්නේ 30 තමයි. 30 තමයි. හතරවෙනි ගියර එක කියලා එකක් අඳුරන්නේ නැහැ. ඉතින් හයිවේ එකේ ගිහිල්ලා දවසක් හයිවේ එකේ කීයටද මං ඇහුවා ගියේ. ඉතින් ඒක මල්ලි, ඉතින් මම යන ස්පීඩ් එක තියෙනවනේ, ඉතින් ඒකට ගියා. ඉතින් හයිවේ එකක සාමාන්‍ය දාන්න ඕනේ 60ක් විතර දාන්න ඕනේ, නැත්තම් බෑ කරන්න. ඉතින් ඒ වගේ අවම වේගෙකුත් තියෙනවනේ. ඒ විදිහ දෙයක් තියෙනවා. එතකොට එක කකුලක් උස්සලා අනිත් කකුල තියනකොට ඉතින් මේ යම් කිසි යන්න ඕනේ වේගයක් තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? යන්න බැලන්ස් නැති වෙලා යනවා. ගමන කරන්න බෑ. ඉතින් ඒකනේ අර හෙමින් බයිසිකල් පදිනවා කියලා තරඟයක් තියෙන්නේ. වේගෙන් නෙමෙයි මේ බයිසිකල් පදින තියෙන්නේ, හෙමින්. එතකොට යම් කිසි මීටර් 10ක් 15ක දුරක් තියෙන්න පුළුවන්. අන්තිමට මේක ගණන් එක්කෙනා තමයි දිනන්නේ. අන්තිමට මේ දුර තරණය කරන එක්කෙනා තමයි දිනන්නේ. කකුල බිම තියන්නත් බෑ, බැලන්ස් නැති කරගන්න බෑ. එතකොට අන්න එන ශිල්පයක්. මොකද අර බයිසිකලේ වේගය අඩු වෙන ගමන් බැලන්ස් හිටින්නේ නැහැ. මෙහෙට මේ වෙනවා, මෙහෙට මේ වෙනවා, පෙරලෙන්න යනවා. ඕක තමයි වැඩේ. එහෙනම් මේ කයත් නිකන් ওই බයිසිකලයක් වගේ, රෝදයක් වගේ. තනි රෝදේ බයිසිකලයක් වගේ තමයි මේ කය. යුනිසිකල් කියන්නේ තනි රෝදේ බයිසිකලයක්. අන්න ඒක පදිනකොට යම් කිසි විදියක වේගකින් යන්න ඕනේ. එතකොට සාමාන්‍ය තමුන්ගේ සුපුරුදු විදියට වැඩ කටයුතු කරන්න. අර මේ ඇතුළත කතාවට ඉඩ දුන්න දෙන්න මෙන්න බලා ඉන්න කිව්වයි කියලා ඒ නැවක වැඩ කටයුතු නවත්තලා ඒක බලා ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ වැඩින කටයුතු සුපුරුදු විදියට සාමාන්‍ය විදියට කරන ගමන් පොඩි නිරීක්ෂණයක් කරනවා. නිරීක්ෂණයක් කරනවා මොකද වෙන්නේ? අන්න ඇතුළත කතාවක් යනවා. ඔන්න දත් මදින, ඔන්න හිතවිලි එනවා, ඔන්න තරහ, ඔන්න වීටක සතුටුයි කියන ඔන්න නිරීක්ෂණ දිගින් දිගට කරන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒ ආරාධනාව තමයි තියෙන්නේ. දැන් ඊයේ කෙනෙක් කියනවා මම මේ විදිහේ නිරීක්ෂණයක් කරා. ඉතින් ඒ වගේ දෙයක් කිව්වහම අපිටත් ඔන්න අමතක වෙලා තියෙන බණ පොඩ්ඩක් මතක් වෙලා එනවා. එනිම් වැටෙන බෝල 90 තමයි සාමාන්‍ය ඔය QN එකක් යන්නේ. සාමාන්‍ය බෝල හොඳ බෝල ටිකක් වැටුණොත් හොඳ පාරවල් ටිකක් දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. මට මේක තේරුන්නේ නැතත් නදීප්ට තේරෙනවා මොකද්ද මේ කියන්නේ. වැටෙන බෝලේට 90 තමයි අන්න පිටිකරුවාගේ දක්ෂකම නිරූපණය වෙන්නේ. දි සවුත්තු බෝලර් වලට ගහලා වැඩකුත් නැහැ. එහෙම නැහැ, වැඩක් නැහැ. ඒ කියන හොඳ හොඳ බෝල් ටික වැටෙනාම තේරෙනවා වැඩකාරෙක්. දක්ෂ පිටිකරුවෙක් කියලා කියන්න පුළුවන්. එතකොට ඒ ඊයේ කෙනෙක් කියන මොකද්ද? මම මේ විදිහේ පුහුණුවක් කරා. මට දැනුණා මේ තරහ කියන එක ඇති වුණාම මගේ ඇඟ දිහා මම බැලුවා. එතකොට මට දැනෙනවා මේ තරහ කියන්නේ නිකන් ඇඟේ තදවීමක් වගේ දෙයක්. තදවීමක් වගේ දෙයක්. යම් කිසි විදිය ආතතිගත තත්වයක් මගේ ඇඟේ මතුවලා එනවා තරහට. තව වෙලාවකට මට ඉරිසියාවක් ආවා. ඉරිසියාව දැනෙන්නේ මෙන්න මේ නිකන් ඔළුව පැත්තෙන් වගේ පොඩ්ඩක් නිකන් හිස රදයක් වගේ තමයි ඉරිසියාව දැනෙන්නේ. ඒක උනා ටිකක් වැඩි වෙලා එනකොට අන්න අර විදියේ ඉරුවා රදයක් ගන්නටම වැඩි වෙන්නත් පුළුවන් කියලා තව එක්කෙනෙක් කියනවා. අන්න ඔය විදිහේ අන්න ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ කියනවා තව වෙලාවකට මට ආදරේ සතුට වගේ දෙයක් දැනුණාම මෙන්න මේ වගේ හැඟීමක්. ඒක දැනෙන උදරයේ පැත්තෙන්. අන්න උදරයේ පැත්තෙන් යම් කිසි විදියක පිනායාමක් වගේ. නිකන් උදරේ නිකන් සමනල්ලු පියාඹනවා වගේ ගතියක් දැනෙනවා. ඔන්න ඔය විදිහට දැන් මේ එක එක දවස පුරාවට විටින් විට දැනෙන හැඟීම් මෙන්න කයේ ස්වභාවයක් විදිහට ගෙන හැර දක්වනවා. කයේ ස්වභාවයක් විදිහට ගෙන හැර දක්වනවා. මෙන්න තරහ, මෙන්න ආදරය, මෙන්න මේ ඉරිසියාව, මෙන්න කම්මැලිකම, මෙන්න සතුට කියලා අර විටෙන් විට විටෙන් විට ආපු හැඟීම් කයේ දැනීමක් විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් බලන්න අපි සාමාන්‍ය ඔය හැඟීම් එක්ක මුලා වෙලා ඒවා ඔස්සේ ගමන් කිරීම, සිතිවිලි පැවැත්වීම තමයි කරන්නේ. නමුත් මෙයා නැවත නැවත අන්න මුලට ඇවිල්ලා තියෙනවා. පටන් ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. මුල අඳුරගෙන තියෙනවා. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි ප්‍රතිපදාව. කොහේ ගියත් ආපහු මුලට එනවා. නැවත නැවත එනවා. වරක් දෙවරක් නෙමෙයි ආපහු ආපහු මුලටම එනවා. අනේ එතකොට නැවත නැවත අපි මේ වර්තමානයේ තමයි වැළඳගන්නේ. වැඩි වැඩියෙන් වර්තමානයේ ගත කරන්න අපි ශක්තියක් ඇති කරගන්නවා. ඉතින් ඔය වගේ දෙයක් වැරදිලා වගේ ඒගොල්ලන්ගේ රචනාවල ලියවෙන්නේ මේ ප්‍රතිපදාව. ප්‍රතිපදා විසින් ගමන යනවා කියන්නේ ඒකයි. ඒක නිකන් ආයේ නිකන් හිතලා කරන දෙයක් නෑ. සමහර වෙලාවට ඔය මේ නිකන් අර වචනයක් කියාගන්න බැරි වුම්. ඇවිල්ලා කියනවා මෙන්න බලන්න හිතවිලි. මෙන්න බලන්න හිතවිලි මගේ ආරාධනාවකින් තොර වෙනවා. ඒගොල්ලන්ගේ රංගන ඉදිරිපත් කරනවා. ඔන්න පිට වෙලා යනවා. පිට වෙලා යනවා මේ ලියාගෙන ඇවිල්ලා. ඉතින් මං කිව්වා මේ මැට්ටගේ හැටියට මේක නම් ලියවෙන්න බෑ. මේක ලියවෙන්න බෑ. ඉතින් එහෙම කියලා මොකක් හරි කිව්වට පස්සේ දැන් කියපු එක තේරුන්නේ නැහැ. හැබැයි අර මොකද අර පුහුණුව තුලින් තමුන්ගේ යෙදීම තුලින් අනිබේම කියවෙනවා. බණ කියනවා නෙමෙයි කියවෙනවා. අනේ කියවන බණේ තමයි තියෙන සුපිරිම බණේ. අනිකන් කියන බණ එච්චර ගානක් නැහැ. කියවෙන බණ තමයි වටිනකම තියෙන්නේ. කියවෙන බණ තමයි වටින්නේ. ඉතින් ඒ වගේ බණ කියවෙනවා. දැන් ඊයේ මේ ඉදිරිපත් කරපු කෙනත් මේ විදිහේ අදහසක් එයාගේ වார்த்தාව තුළින් ඉදිරිපත් කරනවා. ඉතින් ඔය කොච්චර වටිනා ප්‍රකාශයක්ද කියනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ අභාවිත භාවිත කතාවක් පිළිබඳ ප්‍රකාශයක් කරනවා. එතකොට මේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලේ කියලා කියන්න බෑ හැබැයි. නමුත් මේ නිගණ්ඨ ශ්‍රාවකෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. සච්චක නිගණ්ඨ පුත්‍රයා පිළිබඳ කතාවක් තියෙනවා. ඒ කතාවේ මෙතනත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ඔබගේ ශාසනේ කාය භාවනාවක් නැහැ චිත්ත භාවනාවක් නැහැ. අර දැන් එහෙම වචන දෙකක් අල්ලගෙන එන ආවේ ආ බුදුරජාණන් ආ ඔබට තේරෙන විදිහට කියන්නකෝ මොකද්ද කාය භාවනාව කියලා. ආ ඊට පස්සේ මෙයා කියනවා මම මේ කයට වද දෙනවා. ඇන උඩ වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ නොකා නොබී එහෙම දඟලනවා. දවස පුරාවට අනුන්ගේ වැඩ කටයුතු කරනවා කන්නේ බොන්නේ නැතුව. අන්න මං කාය භාවනාවක් වඩනවා කියලා දැන් මේ නිගණ්ඨේ තමයි කියන්නේ. නිගණ්ඨේ කියන්නේ. හිතර බුදුරජාණන් වහන්සේ කියන. ඊට පස්සේ චිත්ත භාවනාව. ආ චිත්ත භාවනාව එයා දන්නෙත් නැහැ. කිව්වට මොකද? ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔබ කාය භාවනාව දන්නෙත් නැහැ චිත්ත භාවනාව දන්නෙත් නැහැ. අන්න මේ කාය භාවනාවක් චිත්ත භාවනාවක් කියලා කෑලි දෙකකට කඩලා මේ කරන ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා. මොකද්ද මෙහෙම දෙයක් කියනවා. කෙනෙක්ට සැප වේදනාවක් එනවා. සැප වේදනාවක් ආවහම මෙයාගේ හිත තුළ මේකට ආසාවක් ඇල්මක් රාගයක් මතුවලා එනවා. මොකද්ද කය නොවැඩූ නිසා තමයි මේකට හේතුව. සැප වේදනාවක් ආවා. ඒ සැප වේදනාව හේතු කොටගෙන හිත තුළ රාගයක් මතුවලා ආවා. තව වෙලාවක දුක් වේදනාවක් එනවා. දුක් වේදනාව හේතු කරගෙන හිත තුල පටිගයක් මතුවලා එනවා. අන්න ඒකට හේතුව මොකද්ද? සිත නොවැඩු නිසා. අන්න සැප වේදනාවකින් රාගයක් එනවා නම් කය නොවැඩු නිසා, දුක් වේදනාවකින් පටිගයක් එනවා නම් සිත නොවැඩු නිසා කියලා ප්‍රකාශ කරනවා. අන්න මේ ප්‍රතිවදා හුරු කරගත්ත කෙනෙක් මොකද වෙන්නේ? කය සැප වේදනාවක් ආවට එයාට රාගය එන්නේ නැහැ. මොකද එයා කය වඩනවා. දුක් වේදනාවක් ආවට එයාට පටිගෙන්නේ නැහැ. මොකද එයා සිත වඩනවා කියලා ප්‍රකාශ කරනවා. ඔන්න ප්‍රතිපදාව. එතකොට අපි හිතමු අර විදිහේ හිත තුල මාඛරි හැඟීම් පහළ වෙනවා. හිත තුල හිතවිලි පහළ වෙනවා. අර විදිහට සතුට වේවා මොන මොනවා හරි ඒ විදිහේ දේවල් පහළ වෙනවා. එතකොට මොකද මෙයා කරන්නේ? ඒකෙන් කඩලා අරගෙන කය නිරීක්ෂණය කරනවා. මේ තරහ කියන එක මගේ කයෙහි දැනෙන්නේ මේ විදිහට. මේ රාගය කියන එක මගේ කයෙහි දැනෙන්නේ මේ විදිහට. මේ ඉරිසියාව කියන එක මගේ කයෙහි දැනෙන්නේ මේ විදිහට කියලා එයා කය නිරීක්ෂණය කරනවා. එතකොට අපිට එක්තරා විදිහක් ගන්න පුළුවනි. මෙන්න මේ කයක් වඩනවා මෙයා. ඕක තමයි කයක් වඩනවා කියන්නේ. නැතුව මේ අර නහර පුප්ප ගැන මස් පුම්බ ගැන අර මේ ප්‍රෝටීන් ගහන එක නෙමෙයි. එවෙනුවට අන්න අර විදිහ හැඟීමක් හිතට ආවට පස්සේ කය කෙරෙහි අවධානයක් යොමු කරලා බලනවා. කයට දාලා බලනවා. අන්න තරහා කයේ මේ විදිහට තමයි නිරූපණය වෙන්නේ. රාගේ කයේ මේ විදිහට තමයි නිරූපණය වෙන්නේ. ඉරිසියාව කයේ මේ විදිහට තමයි නිරූපණය වෙන්නේ කියලා අන්න එයාට කය තුලින් අර තියෙන හැඟීම දැක ගන්න පුළුවන්. එතකොට මේ කයයි හිතයි කියලා මේක දෙකට කඩන්න බෑ. එතකොට අර විදිහට හිත තුල යම්කිසි හැඟීම් පහළ වෙනකොට ඒකට අනුව කයේ නිරූපණයක් තියෙනවා, කයේ විකෘතියක් තියෙනවා. එන්නේ විකෘතිය ගැන තමයි මේ කියන්නේ. එතකොට අර කමටහන් වார்த்தාවක ඉදිරිපත් දෙන්නේ විකෘතිය. මේ තරහ කියන්නේ මෙන්න මේ වගේ විකෘතියක්. රාගය කියන්නේ මෙන්න මේ වගේ විකෘතියක්. ඉරිසියාව කියන්නේ මෙන්න මේ වගේ විකෘතියක්. අන්න ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහේ නිරීක්ෂණයක් මේ තැනත්ත දිගට දිගට සිද්ධ කරනවා. අන්න මොකද කරන්නේ? කයක් වඩනවා. ඊළඟට අපි හිතමු කය තුළ දුක් වේදනාවක් ජනිත වෙනවා. දුක් වේදනාවක් ජනිත වෙනවා. දැන් අසනීපයක් එනවා. අන්න දැන් ලේඩිය ලේඩ ඇඳර වැටිලා දැන් හොටු ඌරගෙන ඔළුව කැක්කුමයි අයියෝ අඬාගෙන ඉතින් කල්ගත කරනවා. කල්ගත කරනවා. ඉතින් පොඩ්ඩයි ඉන්න එපැයි, විවේකෙන් ඉන්න එපැයි. එහෙ එහෙ එහෙම කැමැත්තක් නැහැ. අපේ හිතේ නැවත නැවත වැඩ කරන්නේ මොකද්ද? කවදානම් මේ අසනීපෙන් බේරෙම් දෝ, කවදානම් සුපුරුදු සෞඛ්‍ය තත්ත්වයට යම් දෝ, කවදානම් අර පරණ පුරුදු විදියට ආහාර ගන්නවාද කියන අදහසනේ හිත තුල ජනිත වෙන්නේ. ඒකනේ අර කියන්නේ සනීපෙන් ඉන්න කෙනෙක්ට 1000ක් දේවල් ඕනේ. අසනීප කෙනාට එකයි ඕනේ. මොකද්ද ඕනේ? නිරෝගී භාවය. එච්චරයි ආ බලාපොරොත්තු වෙන්නේ. එච්චරයි ආ හොයන්නේ. වෙන මොකුත් එයාට අපේක්ෂාවල් නැහැ. ඉතින් අර හොටු ඌරගෙන කියන්නේ මොකද්ද? අනේ ඉක්මනට මේක සනීප වෙන්න තියුණා නම් පොඩ්ඩක් ඉන්න, නිකන් ওই හොටු ඌරපු වෙලාවට නිකන් ඒව මේව ලොකුවට කරන්න යන්න එපා. එක එක්කෙනාට ආදරේ ප්‍රකාශ කරන්න යන වෙලාවක් නෙමෙයි ওই හොටු ඌර ඌර. ඒ වෙනුවට ආ හොටු ටික ඌරගෙන පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න. මොනවා හරි එකක් පස්පංගු එකක් වගේ හදාගෙන බීලා ඉන්න සද්ද නැතුව. ආ එහෙම දවසක් දෙකක් තුනක් ඉන්නකොට අන්න අසනීපෙ ඉබේම හොඳ වෙනවා. හොඳ වෙනවා. අපි නම් කැමති නෑනේ මේක බාර ගන්න. මේක බාර ගන්න කැමති නෑ. ඒ වෙනුවට මොනවා හරි කරන්න ඕනි. අර හොටු ටික අමතක කරලා මොනවා හරි කරන්න ඕනි. ඉතින් ඒක තමයි වැඩේ. ඊට පස්සේ වටපිටාව ඉන්නේ උන්ටත් බෝ කරලා, උන්ටත් අසනීප කරලා. ඉතින් ලොකු ලෙඩක්. එක ලෙඩේ ලොකු ලෙඩක් බවට පත් වෙනවා. නෑ එහෙම නෙමෙයි. ආ පොඩ්ඩක් ඒ වෙලාවට ඒ අසනීපේ බාරගෙන ඉන්න පුළුවන්ද? අසනීපයකට තියෙන හොඳම බෙහෙත තමයි ඒ අසනීපේ බාර ගන්න. හොඳ වෙන අදහස අතහැර ගන්න. මම දැන් අසනීප, මට දැන් ලෙඩවුණු කයක් තියෙන්නේ. මම ඒක යැපිලා ඉන්නවා. පස් බංගු ටිකක් බිව්ව හැකි, අනම් මනන් ටිකක් කර හැකි. ඒක ගැටලුවක් නැහැ. නමුත් අන්න අර හොඳ වෙනා නම් හොඳ වෙයි, නැත්තන් නැහැ කියන අර්ථෙන් තමයි ඒක කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඒ රහතන් වහන්සේලාත් සමහර වෙලාවට බෙහෙත් අරන් තියෙනවා. ඒ අවශ්‍ය අවස්ථාවේදී අරගෙන තියෙනවා ඒක. එතකොට බෙහෙ ඒක පාවිච්චි නොකරම ඉඳලා නැහැනේ. ආ හොඳ වෙනව නම් හොඳ වෙයි, නැත්තන් නැහැ. මේ කය ගමන් කරන්නේ යාගේ යම් කිසි ස්වභාව ධර්මයකට අනුව, යම් කිසි නියාම ධර්මතාවයකට අනුව. එතකොට ඒක අපි හටන් කරා කියලා එහෙම වෙනස් වෙන දෙයක් නෙමෙයි. හටණින් වෙනස් කරන්න බෑ ඒක. අන්න ඒ බාර ගැනීම සිද්ධ කරා නම් අසනීපෙ වුණත් අන්න යම් කිසි විදියක සුව වෙලා යන්න පුළුවනි. යන්න පුළුවනි. ඉතින් මොකද අන්න මේ විදියට කයට දුක් වේදනාවක්, කයට වෙහෙසක් පීඩාවක් කෙනෙක්ට මතුවෙලා එනවා. ඒ වෙලාවට මොකද කරන්නේ? ආ ඒ වෙලාවට මේ තැනැත්තා අන්න යම් කිසි විදියක නිරීක්ෂණය කරනවා. මෙන්න මේ කයේ වෙහෙස පීඩාව නිසා මගේ හිත තුළ මේ විදියේ හැඟීම් පහළ වෙනවා. මගේ හිත තුළ මේ විදියේ වෙහෙස පීඩා ගතියක් පහළ වෙනවා. මගේ හිත තුළ මේ විදියට ඉක්මනට සුව වීමක් පිළිබඳ අදහසක් පහළ වෙනවා. මගේ මේ හිත තුළ මේ විදියට වඩපිටාවේ ඉන්න නිරෝගී කට්ටිය පිළිබඳ ද්වේෂයක් පහළ වෙනවා කියලා අන්න නිරීක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. කයට දුකක් ආපු වෙලාවේ ඒ දුක නිසා කොහොමද අර විදියට මානසික තත්ත්වේ වෙනස් වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. කයේ යම් කිසි තුවාලයක් වුණ වෙලාවක, කයට ඔලුව කැක්කුමක් ආපු වෙලාවක අන්න මොකද වෙන්නේ මානසික තත්ත්වෙට? ඉතින් ඔන්න මොකද්ද? හිතක් වඩනවා මේ තැනැත්තා. හිතක් වඩනවා. අර විදිහට නැවත නැවත නිරීක්ෂණය කරනකොට සමහර කෙනෙක්ගෙන් අපි ඇහුවොත් හරි දැන් ඔබේ කය ලෙඩ වෙලා තමයි ඔබ ඉන්නේ, දැන් ඔබේ හිතත් ලෙඩ වෙලාද කියලා විමසුවොත් ඇත්තටම නිකන් මුලදී නිකන් ලෙඩ පාටයි හිතේ තියෙනවා, කයට වැඩිය ලෙඩක් විදිහට තේරෙනවා. නමුත් නැවත නැවත හොඳ ආසනීපයක් උණක් අල්ලලා නිරීක්ෂණය කළ බැලුවොත් ඇත්තටම හිත ලෙඩ වෙලා නැහැ. හිත ලෙඩ වෙලා නැහැ, හිත ලෙඩ කර ගන්නවා අපි. කයට ආපු දුකකට වැඩිය එකක් හදා ගන්නවා, දෝමනස්සයක් හදා ගන්නවා. නමුත් අන්න අර විදිහට අපිට පුළුවන් වුණොත් අන්න අර ඒ කය නිරීක්ෂණය කරන එක වෙනුවට අන්න පොඩ්ඩක් මොකද්ද මේ හිතේ විකෘතිය. දැන් කයට අමාරුයි, කයේ යම් කිසි විකෘතියක් ඇවිල්ලා තියෙනවා. ආයිට සාපේක්ෂව හිතේ මොකද්ද වෙලා තියෙන්නේ? හිතේ මේ වගේ හැඟීම් පහළ වෙනවා, හිතේ මේ වගේ පටිගයක් පහළ වෙනවා කියලා අපිට දැක ගන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය නිරීක්ෂණේ නැවත නැවත සිද්ධ කිරීමක්, ඔය නිරීක්ෂණේ නැවත නැවත බාර ගැනීමක් තමයි කරන්නේ. අන්න කයට ලෙඩක් ආවා, අන්න ඒ වෙලාවේ මොකද්ද උනේ? කය ලෙඩවීමත් සමග හිතත් ලෙඩ වෙනවා. ඒ හිත ලෙඩවීම කොහොමද, හිතට ඇත්තටම ලෙඩක් ඇවිල්ලා තියෙනවද කියලා නැවත නැවත බලන කෙනෙක්ට තේරෙනවා අන්න එහෙම ලෙඩක් නැහැ. එහෙම ලෙඩක් නැහැ. නමුත් ඊට වැඩිය ස්වභාවයක් වෙහෙසක් අපි හදාගෙන තියෙනවා. අන්න අය ලෙඩ වෙච්ච කය මත පදනම් වෙලා හිත ඊට වැඩිය ලෙඩ කරගෙන තියෙනවා. ඉතින් ඔය කියන නිරීක්ෂණය තමයි මේ පෙන්නන්නේ. අන්න කයක් වඩනවා, සිතක් වඩනවා, මේ විදිහට ප්‍රතිපදාවක් වඩනවා, මේ විදිහට භාවිත හිතක් වඩනවා. ඒක වඩන්න වඩන්න අන්න මොකද වෙන්නේ, ටිකෙන් ටික යම් කිසි කාලෙත් එක්ක මේ තැනැත්ත අන්න අර විවේකී හිතක් සහිතව කල් ගෙවන, හිත තුළ යම් කිසි විවේකයක් ලං කරගෙන ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ දේ ළඟා කරගන්න සුදුසු ප්‍රතිපදාවක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එක්තරා විදිහක අන්න ඒ අපි ඉදිරිපත් කරපු කතාවත් එක්ක සම්බන්ධ කළ කිව්වොත් අන්න යම් කිසි කෙනෙක් අන්න බාහිර ලෝකයේ මිනිස්සු ජය ගන්නවා, වාදෙන් ජය ගන්නවා, යුද්ධෙන් ජය ගන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ ජය ගැනීම පොඩ්ඩක් පැත්තක තියලා තමුන් ජය ගන්න උත්සාහ කරනවා, තමුන්ව ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා, තමුන්ව ජයග්‍රහණය කරන්න ප්‍රතිපදාවක යෙදෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දශ ලක්ෂයක් මිනිස්සු ජයග්‍රහණය කරාට වැඩිය වටිනවා කෙනෙක් තමුන්ව ජයගත්තොත්. එතකොට මේ වාදෙන් එක එක්කෙනා පරාජය කරමින්, වාදෙන් එක එක්කෙනා බිඳ වට්ටමින් ගමන් කරපු ගමනක් අන්තිමට ඒ වාදෙම තමුන් බිඳ වැට්ටීමක් දිහාවට, තමුන්ව ජය ගැනීමක් දිහාවට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය අන්න අපි හිතන විදිහේ බොහොම නිකං සංකීර්ණ පරිවර්තනයක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම සරල ගමනක් තමයි තියෙන්නේ. සරලව පටන් අරන් තමුන්ගේ කයක් නිරීක්ෂණය කරනවා, සරලව පටන් අරන් හුස්මක් නිරීක්ෂණය කරනවා, නැවත නැවත යෙදෙනවා, නැවත නැවත යෙදෙනවා, නැවත නැවත ඒ විදිහට කටයුතු කරනවා. ඒ විදිහේ කටයුත්තක්, ඒ විදිහේ යෙදීමක් තුළින් අපිට දැක ගන්න පුළුවනි අන්න අර ප්‍රතිපදාව කොහොමද කෙනෙක්ගේ ප්‍රායෝගික ජීවිතයට ගැලපිලා එන්නේ, ප්‍රතිපදාව කොහොමද අර විදිහේ තමුන්ව හඳුන ගැනීමක්, තමුන් බාර ගැනීමක්, තමුන්ගේ යථාර්ථයට එළඹීමක්, තමුන්ගේ ජීවිතේ බාර ගැනීමක් දිහාවට ගැලපෙන්නේ කියලා. ඉතින් ඕක තමයි වැඩේ. අර බාහිර ලෝකේ දේවල් ජය ගැනීම නෙමෙයි අමාරු, අන්න කෙනෙක්ව ජය ගන්නවා, තමුන්ව ජය ගන්නවා. ඒ වගේම අර විදිහට වැඩක් නැති දේවල් 100ක් කිව්වත් වැඩක් නැහැ, වැඩක් ඇති එක දෙයක් කියනවා. ඔන්න ඒ විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේ ඉදිරියෙන් තියාගෙන අපිට ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න. ඉතින් අපි හිතමු, කල්පනා කරමු, අද දවසෙත් අපි යම් කිසි විදියක පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගත්තා. ඉතින් ඒ පැහැදිලි කර ගැනීමත් අපේ යම් ආකාර පුණුවක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මෙතනදී ස්වාමීන් වහන්සේ අපි දුරස්ථ ධර්මයේ දේශනා කරාට අපි නිකන් ඉස්සරහා තියාගෙන මුණ දිහා බලාගෙන කිව්වා වගේ අද ධර්ම දේශනාව ස්වාමීන් වහන්සේ. අද දිනේත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් අපගේ ප්‍රතිපදාවට අදාළවන ආකාරයේ අපේ ජීවිතයට අදාළවන ආකාරයේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඊට පාදකුණේ අපි යම් කතා බහක් කරනවද, යම් ප්‍රතිපදාවක් පිළිපදිනවද, ඒ එදිනදා ජීවිතයට ගැලපෙනවද, අදාළ කරගන්නේ කොහොමද, ප්‍රයෝජනවත් කරගන්නේ කොහොමද යන්න අප විමසා බලන්නේ කෙසේද කියලා ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. ඉතින් ඒ සඳහා වන ගාථා රත්නයක් බුදුන් වහන්සේ ඉදිරිපත් කරන ලද කාලේ ඉදිරිපත් කරන ලද කුණ්ඩලකේශී නම් රහතන් මෙහෙණි රහත් මෙහෙණින් වහන්සේ සම්බන්ධ ගාථා රත්නයක් ඉදිරිපත් කරේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරා කොහොමද අපි මේ ප්‍රතිපදාවකට බැසගන්නේ, මේ අවදි බවක් ඇති කරගන්නේ කියලා. ඒ සඳහා ඉතින් උදාහරණයක් ලෙස කිව්වේ ගාථා 100ක් කිව්වත් එක ගාථාවක් තමන්ගේ ජීවිතයට අදාළ කර ගැනීම, එසේ නැතහොත් ලක්ෂ දසලක්ෂයක් මිනිසුන් පරාජය කරනවා දමනය කරනට වඩා තමන්ව ජයග්‍රහණය කරගන්නේ කොහොමද, දමනය කරගන්නේ කොහොමද යන්න සරලව පැහැදිලි කළා. ඉතින් අපි මේක පිළිපදින්නේ කොහොමද, මේකට බැසගන්නේ කොහොමද, අවදි බවක් ඇති කරගන්නේ කොහොමද, ඉතින් මේක සුළුවෙන් පටන් ගන්නයි ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්නේ. ඉතින් තමුන්ගේ එදිනදා කාර්යයකදී සුළුවෙන් හෝ දත් නදින විටදී, ආහාර ගන්න විටදී, වෙන කාර්යයක් කරන විටදී ඒට අවදිමත් වීමෙන් මේක පටන් ගන්න පුළුවන් ඉතා සුළුවෙන්. මේක ආරම්භයේදී වෙහෙසක් විඩාවක් ඇති වෙන්න පුළුවන්, විචිත්‍රවත් ගතියක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් කාලයක් අප මෙම ප්‍රතිපදාව කරනකොට ඒ තුළින්ම අපිට විවේකයක් අවදි බවක් ඇතිකරගත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. කොහොමද ඉතින් මේ සාමාන්‍ය පුද්ගලෙක් මහපොළොවට බැසගත් පුද්ගලෙක් බවට මේ තුළින් පත්වෙන්නේ, අපි අපව දමනය කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරා. ඉතින් එහෙම දමනය කරගත්ත, දමනය කිරීමකට යන ප්‍රතිපදාවකට බැසගත්තු කෙනෙක්ගේ කය සිත කොහොමද ඒ දකින්නේ, නිරීක්ෂණය කරගන්නේ, ඒ තුළින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව රාග පටිගසිත ඇති කරගන්නේ නැතුව කොහොමද අපි මේ ප්‍රතිපදාව යන්නේ, එදිනදා ජීවිතයේ ඇතිවන මේ ඇලීම් ගැටීම් තමන් තුළින්ම නිරීක්ෂණය කරලා ඒ පිළිබඳව ද්වේෂ හෝ රාගසිත ඇති නොකරගෙන අවසානයේදී අපිත් මේ දමණය වූ අපිම ජයගත් අපි තුළින් අපි කොහොමද ජයගන්නේ කියලා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. ඒ පිළිබඳ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, අපේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවද, සම්බන්ධ වෙලා ඉන්නවද දැනගන්න කැමති.
මෙහෙන්න නැහැ ස්වාමීන් වහන්සේ, අද මම හිතන්නේ කඩුවෙල ඉන්නේ, බලන්න පේනවද කියලා.
නැහැ ස්වාමීන් වහන්සේ, මට නිස්සරණ කියලා සම්බන්ධ වෙලා ඉන්නවා, මම හිතන්නේ වෙන කෙනෙක් වෙන්නේ නැති.
සරණ හාමුදුරුවෝ තාම සම්බන්ධ වෙලා නැහැ, ඉතින් නදී පිටිරියට යන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. වැඩසටහනේ මීළඟ අංගයේ විදිහට තිබෙන්නේ සතිමත් බව පුහුණු කිරීමට ආරම්භ කරන අය සඳහා ගරුණීය ස්වාමීන් වහන්සේලා විසින් අත්පත්‍රිකාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. එම අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි පුහුණුව මුලින්ම පටන් ගන්න අය සඳහා සතිමත් ඇවිදීම සහ අසතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝ පට දෙකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මම වීඩියෝ පට දෙක නරඹලා ඒ පිළිබඳව මූලික අදහසක් ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. වඩාත්ම වැදගත් වන්නේ තමුන්ගේ ප්‍රායෝගික පුහුණුවයි. ඒ සඳහා ඉතාමත් සුළුවෙන් දිනකට විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම ලෙස පටන් ගන්න පුළුවන්. ඒ සඳහා නියමිත කාලයක් වෙන් කර ගැනීම ඉතා සුදුසුයි ආරම්භයේදී. ඊළඟට වැදගත් වන්නේ මේ පුහුණුව නොකඩවා දිගටම කරගෙන යාමයි. සතියක් පමණ තමන්ගේ පුහුණුව කරමින් පසු පැය දෙකක් පමණ කාලයක් සම්පූර්ණ වීමෙන් තමන්ගේ අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් අප ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරනවා වැඩිදුර විස්තර ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට. ඒ අත්දැකීම් ලියනකොට තමන්ගේ කොහොමද සතිමත් ඇවිදීම පටන් ගත්තේ, සතිමත් හිඳ ගැනීම පටන් ගත්තේ, මූලික සතිමත් බව පටන් ගැනීමේදී ආනාපාන සතියද එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිමද අවධානය යොමු කරේ? ඇවිදීම පටන් ගන්නකොට යටිපතුල් වලට දැනුණු ආකාරය, ඊළඟට බාහිර අරමුණකට බාහිර දෙයකට සිත ගියානම් ඒ පිළිබඳව තමන් ඊට දැනුච්ච ආකාරය, තරහක් ආවද සතුටක් ආවද ඒ පිළිබඳව ද්වේෂයක් ආවද යන්න පැහැදිලිව ඉදිරිපත් කරලා වාර්තා අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. සෑම ඉරිදා දිනකම වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් දේ 7 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් උදෑසන 11:30 සිට 1 දක්වාත්, තම ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහන අතරතුර කාල වේලාව ලැබෙන පදිරි ස්වාමීන් වහන්සේලාගේ අවසරය ඇතුව තමට වාචික ප්‍රශ්න දෙ ඉදිරිපත් කිරීමට අපි අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කරනවා. Zoom link එක සහ රැස්වීම අංකය සමග මුරපදයේද මෙහි සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර මම මේක ෂෙයා කරගන්නම් විස්තර ටික. ඊළඟට තිබෙන්නේ අද දිනේට අපේ ලැබී තිබෙන සතිමත් අත්දැකීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම බන්දුල මාමට ආරාධනා කර සිටිනවා අද දිනේ අපිට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. බන්දුල මාමා ඔබට අවස්ථාව.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දිනත් අපිට වාර්තා දෙකක් ලැබිලා තිනවා. මම මුලින්ම පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, within bracket 7 වන වාර්තාව. එදිනදා කටයුතු සමග සතුටුමත් බව පුහුණු කිරීම, මේ සතියේදී වැඩි අවස්ථාවක් හිතෙන් නැගිටලා එන තරහව දිහා බලන්න තමයි ප්‍රමුඛ වුනේ. පණ ඇති අය එක්ක වාගේම පණ නැති දේවල් එක්කත් තරහව නැගිටලා එනවා කියලා හොඳින් දැනගත්තා. සත්‍යමත් බව යෙදෙද්දී තරහව වැඩ කරන්නේ හරිම හොරෙන්, හැංගිලා වගේ. ඒ කියන්නේ රළු විදිහට උඩට එන්නේ නැහැ. නුරස්තනා ගතියකින් මතු වෙන්නේ. වචන වෙලා එළියට පනින්න හේතු හැදුනක් ගොඩක් වේලාවට පනින්න හේතු හදන්නේ නැහැ ගොඩක් වේලාවට. හැබැයි දෙපාරක් වගේ වචන වලින් එළියට ආවා. බලන් ඉන්න නිසා නිදහසේ හැසිරෙන්න අපහසුයි. එළියට පැන්න වචන වල තිබ්බේ පරුස අර්ථයක් නොවේ. හැබැයි උස් හඬක් තිබ්බා. වැඩේ වැරදුණු බව දැනුණ ගමන් හිතම යෝජනා කළා කරවා ගන්න කියලා. මොකද හිත මේ වෙද්දී පිළි අරන් ඉන්නවා බාහිර වරදක් නැහැ. මේ හිතේම තමයි වරද කියලා. හැබැයි පරණ පුරුද්දට වැඩ වරදිනවා. ඒ වෙලාවට හිත ගොඩක් ලැජ්ජා වෙන විදිහ දකිනවා. ඒක කයනුත් නිරූපණය වෙනවා. හිතම නිවැරදි වෙන්න එක එක යෝජනා ගෙනවා. ගොඩක් වෙලාවට කට වහගෙන ඉන්න එක තමයි කෙරෙන්නේ. ඒක ලේසි නෑ. නුරුස්සනා ගතියේ ස්වභාවය දැන් ටික ටික අඳුර බවක් තියෙනවා. එන්නකොටම පේනවා වචන වලින් පිට නොවි ඇතුලේම නැවතුනාම ඒ එකම යුද්ධයක් ඇතුලේ තියෙන්නේ. දරන්න හරි අමාරුයි. එක වෙලාවක සැරයක් වැඩ නවත්තලා ඉඳන් හිත දිහා බලන් හිටියා. එක එක යෝජනා හිත කියනවා කරන්න. පරණ සිද්ධි මතක් කරනවා. මං හරි කියලා ඔප්පු කරවන්න හරිම දැඟලිල්ල කරනවා. එකක්වත් ගණන් ගත්තේ නැතුනාම යන්න යනවා. ඒ සංසිඳීම ඇඟිනුත් අඳුනා ගන්න පුළුවන් වෙනවා. එක දවසක් දේවරුවක් මෙහෙම බලන් ඉන්න උනා තරහව දිහා. එක දිගටම ඉන්නේ නැහැ. ඇවිත් ඇවිත් යනවා. නමුත් ළඟ ළඟ මතු වෙනවා. ඒ කොයිම මොහොතක හරි රැවටුනොත් තරහවට යට වෙනවා. මොකද එකම විදියට එන්නේ නැහැ. එක එක විදියට වෙන සිතුවිලි අස්සේ හැංගිලා එන විදිය දැක්කා. ප්‍රශ්නේ තමයි තරහව තරහව විදියට දිනන්න බැරි වුණොත් වෙන පැත්තකින් ඇවිත් දිනන්න බලන්න. කපටිකම තියෙන්නේ මේ හිතේමයි. මේවා නිරීක්ෂණය වෙන්නේ පිටින් ඉඳන් වගේ නිසා මට අවුලක් වුණා හරි මම හොඳ නෑ කියලා. හරි සිතුවිලි එන්නේ නැහැ කියලා. ඒ හිතේ හැටි කියලා නිදාසේ බලන් ඉන්න පුළුවන් ගතියක් දැන් තියෙනවා. ඒක හරිම පහසුයි. නිදාසේ අනුන්ගේ දෙයක් වගේ බලන් ඉන්න පුළුවන්. ලැජ්ජා හිතුණත් බයක් ආවත් මොන වගේ නරක කියලා දැනෙන දේ වුණත් හොඳ කියලා දැනෙන දේ වුණා පිටස්තර ගතියක් තියෙනවා. ඒ පිටස්තර ගතිය නිසාම හිතේ සෙල්ලම් පෙනෙද්දී තනියම hina ගිහිනුත් තියෙනවා. තෙරුවන් සරණ. වර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳ, එතකොට හොඳ නිරීක්ෂණයක් කළා තියෙනවා තමුන්ගේ ස්වභාවය ගැන. ඉතින් අපිට මෙහෙම කිව්ව හැකි දැන් ඔය වාස්තාවෙත් ඒ විදිහේ දෙයක් සඳහන් වුණා. අන මොකද්ද අපි අපි තුල ඉන්න සතුරාව දිනුවා නම් අපි තුල සංග්‍රාමය දිනුවා නම් අන බාහිර ලෝකේ තවදුරටත් සතුරෝ ඉතුරු වෙන්නේ නැහැ. බාහිර ලෝකේ තවදුරටත් දිනිය යුතු පුද්ගලයෝ ඉතුරු වෙන්නේ නැහැ. මේක ඇතුළත ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එක්තරා විදිහක අන මේ ඇතුළතින් හටගත්ත දෙයකින් තමයි අපි නැසෙන්නේ. අපිට අනතුර වෙන්නේ. ඉතින් ඒ දේ හඳුනගෙන ඒ දෙත් එක්ක නැවත නැවත නිරීක්ෂණයක් බැලීමක් තමයි සිද්ධ කරන්න බැලුවේ. අන්න එතකොට තේරෙනවා මේක අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. අපිට ඕනේ ස්වභාවයක් මේ තුල තියෙන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට මේක පාලනය කරන්න බෑ. කමක් නැහැ. වෙනස් කරන්න යන්න වාට වැඩිය නිරීක්ෂණයක් පිළිබඳව තමයි ආරාධනාව තියෙන්නේ. මොකද්ද මේ වෙන්නේ? කොහොමද මේ හිතුවිලි කියන ස්වභාවේ අඳුරගන්න? ඔය හිතවිලි ඔය හැඟීම් හරිම එක එක්කෙනාට අනන්‍යයි. ඒ තම තමුන්ට අදාළ පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුවට අනුව තමයි ඔය හැදෙන්නේ. ඒක ආයේ වෙන කෙනෙක්ගේ පිස්සුවක් එක්ක මැච් කරන්න බෑ. දැන් අර මොකද්ද කරපු පරීක්ෂණයක් පිළිබඳ සඳහනක් තියෙනවා. ඒකෙදී අපි හිතමු සමාජයක ඉන්න මිනිස්සුන්ගේ ප්‍රමාණාත්මකව බැලුවලු කය මේ වගේ උස මෙච්චරයි කියලා ওই විදිහට නිකන් ඒ දත්ත ගොඩාක් එකතු කළා. අන්න ඒ පිරිස නිරූපණය වෙන අන්න අපි කියන්නේ අර ඇවරේජ් කළා. අන්න එක්කෙනෙක් හැදුවලු කාන්තාවකුයි පුරුෂයෙකුයි. දැන් මුළු සමාජයක ඉන්න පිරිසක් කිරලා මැනලා ඔක්කොම කළා. ඒගොල්ලෝ සියල්ලම නිරූපණය වෙන්න කාන්තාවකුයි පුරුෂයෙකුයි හැදුවලු. අර නෝම් එක අරගෙන හැදුවලු. ඉතින් මේ හදපු දෙන්නට නම් දෙකකුත් දැම්මලු. නෝමා නෝමල් කියලා අන්න කාන්තාවට පුරුෂයෙකුට නමකුත් දාලා බැලුවලු. බලනකොට දැන් ඒ විදිහේ කෙනෙක් කවුරුත් හොයාගෙන නැලු. අර විදිහේ මුළු කුලකකින් තොරතුරු අරගෙන හැදුවට මොකද? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. ඒ වෙනුවට අන්න අපිටම අනන්‍ය වූ හැඟීම්, අපිටම අනන්‍ය වූ ස්වභාව තියෙනවා. අයි වෙන කෙනෙක් කිව්වොත් ඇවිල්ලා මට තේරෙනවා ඔයාගේ දුක, මට තේරෙනවා ඔයාගේ හැඟීම් කියලා. ඒ නිකන් ඒ කතාවට කියන්නේ ඒක. ඇත්තට එහෙම තේරුම් ගන්න බෑ. එහෙම තේරෙන්නේ නැහැ. මොකද ඒ අමුතුම ලෝකෙක අපි අතරමං වෙලා ඉන්නේ. පිටියෙන් තනි වෙච්ච මිනිස්සු. ඉතින් ඒ හින්දා අන්න ඒ විදිහේ ස්වභාවයක් අපේ ළඟ තියෙනවා කියන නිරීක්ෂණය තමයි සිද්ධ කරන්නේ. මේක තමයි මගේ පිස්සුව කියන අඳුන ගැනීම තමයි සිද්ධ කරන්නේ. මේක හැම වෙලේම ප්‍රසන්න නොවෙන්න පුළුවන්. ඒක හැම වෙලේම අපි හිතුව විදිහට නොවෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන විදිහේ නිකන් අර හොඳ මිනිස්සෙක් නොවෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන විදිහේ යම් කිසි විදියක හොඳ හැඟීම් හිතවිලි පවත්න කෙනෙක් නොවෙන්න පුළුවන්. කමක් නැහැ. අපි නිරීක්ෂණය කරනවා. ඒතකොට තේරෙනවා අන්න මම තුල සමහර විට මිනිමැරකුත් සැඟවිලා ඉන්නවා. මම තුල සමහර විට අන්න යම් කිසි විදියක අපි කියන්නේ බාල අපචාරකාරයෙකුත් සැඟවිලා ඉන්නවා. මම තුල අර විදියට සොරෙකුත් සැඟවිලා ඉන්නවා. මම තුල අර විදියට අපි හිතමු හොඳ වචන කතා කරන කෙනෙකුත් සැඟවිලා ඉන්නවා. මම තුල සමහර විට පැවිද්දෙකුත් සැඟවිලා ඉන්නවා. මම තුල සමහර විට අර විදියට ලොකු අනුන් කෙරෙහි කරුණාවෙන් විවේකයෙන් කටයුතු කරන කෙනෙකු සැඟවිලා ඉන්න. ඔන්න ඔය විදිහට අමුතුම නිරීක්ෂණයක් තමයි තියෙන්නේ. එකක්වත් නිකන් ස්ථිර කරන්නේ නැතුව නැවත නැවත බලනවා. ඔය දිගට ඔය නිරීක්ෂණේ පවත්වනවා. ඉතින් මේ ලියපු කෙනාට තව දෙයක් අපි අද ධර්මදේශනාවේ කතා කරපු දේනුත් අරගන්න පුළුවන්. ඔය වෙලාවට බලන්න දැන් ඔය තරහ ගැනනේ කියන්නේ. තරහපු වෙලාට බලන්න කය කොහොමද වෙන වෙනස. කය නිරීක්ෂණෙත් වැඩි වැඩියෙන් බලන්න. ඔය ඔය කරලා තියෙන වැඩේ හොඳයි. නමුත් ඊට අමතරව නැවත පොඩක් මුලටෙන් මුලට ඇවිල්ලා කය නිරීක්ෂණේ බලන්න. තරහ වෙලාවට කය මේ වගේ. ඔන්න කය තදවීම. ඔන්න කය වෙන විකෘතිය කියලා අපිට දකින්න පුළුවන්. සමහර විට අන්න ඒක නැවත නැවත සිද්ධ කරනකොට තේරෙනවා ඉස්සර තරම් විකෘති වෙන්නේ නැහැ. ඉස්සර තරම් තරහා නිසා කය විකෘති වෙන්නේ නැහැ. අන්න ඉස්සර තරම් තරහා වැඩිලා වර්ධනය වෙන්නේ නැහැ. සමහර විට වර්ධිනවා. ඒක දෙයක් නැහැ. දෙයක් නැහැ වර්ධිනවා. අන්න වැටපයින්නවා. අර සුපුරුදු විදියට දෙක තුනක් කියවෙනවා. කමක් නැහැ ඒක ගැටලුවක් නැහැ. සමහර වෙලාවට ඒ කියන එකත් හොඳයි අප්පා නිකම්ම නිකන් ඔක්කොම සද්ද නැතුව ඉන්න ගියාම නිකන් අර ධර්මිටි බඳින්න ගන්නවනේ. නයාගේ තියෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් පෙනේ පුප්පන්න ඕනේ. නිකන් කල්ලෙකට සැරයක්. ඉතින් හැම වෙලේම නෙමෙයි. හැම වෙලේම පිප්පුවත් ඒක අගේ නැති වෙනවා. ඒකින්ද ඉඳලා හිටලා පොඩ්ඩක් පෙනේ පිප්පුවට කමක් නැහැ. නිකන් මාස කීපයකට සැරයක් අවුරුද්දකට සැරයක් විතර හොඳට පුස් ගාලා පුම්බලා පෙන්නවා. පෙනයක් තියෙනවා. විස තියෙනවා. නැත්තෙම නැහැ. නිකන් ධර්මිටි බඳින ගානට එන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒක හෙල්ත් කෙයා මොකද්ද සෙල්ෆ් කෙයා කියලා තමයි මම කියන්නේ. සෙල්ෆ් කෙයා මානසික සෞඛ්‍ය සඳහා යහපත් යහපත් පැවතුම් පවත්වනවා. එහෙම නැත්නම් යහපත් බවුන්ඩරිස් හෙල්ති බවුන්ඩරිස් පවත්වනවා. නැත්නම් කරට නැගලා ඔළුවට අත හොදලා තමයි නතර වෙන්නේ. පොඩක් පෙනේ තියෙන්න ඕනේ. ඉඳලා ඉట్లా පුම්බලා පෙන්නන්න ඕනේ. මේ නය නයෙක් ගැරන්ඩි එක නෙමෙයි නයෙක් තමයි ඉන්නේ. පෙනේ තියෙනවා. ඉස්ස තියෙනවා කියන මේ පෙනුනට කමක් නැහැ. හැබැයි ඉඳලා හිටලා. ඒතර සමහර කෙනෙක් උදේ පුම්බ ගත්තාම පෙනේ හවස් වෙනකම් පුම්බගෙනනේ. ඒ හරියන්නේ ඒක මහා මේ නිකන් ශක්තිය නසන විදිය වැඩක් තමයි ඒක. සමහර කෙනෙක් පුම්බ ගත්තාම සති ගානකට පෙනේ පාත දාන්නේ පුම්බගෙනම ඉන්නවා. ඉතින් මොකද මේ කියලා ඇහුවා නෑ මම තරහෙන් ඉන්නේ. සතියයි දෙකයි තුනයි මාසෙයි දෙකයි තුනයි තාමත් පෙනේම පුම්බගෙන. ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් මොකද කරන්නේ? උඹද ඔයාගේ පෙනේ ඔයා තියා ගන්න පුම්බගෙනම ඉන්න පාත හෙලන්නේ නැතුවම ඉන්න කියලා තමයි යාට කියන්න වෙන්නේ. නෑ එහෙම දෙයක් නෙමෙයි. අනේ ඉඳලා හිටලා පොඩ්ඩක් ඉතින් පිම්බුවට කමක් නෑ. පිම්බෙනවා අනිත් එක ඒක ඉබේම පිම්බෙනවා. සාමාන්‍ය ඔය නයෙක්ගේම අම්බුනම ඌ පොඩ්ඩක් පෙනේ පොඩ්ඩක් විදහලා පෙන්නනවා. මම මේ නයෙක් කියලා පෙන්නනවා. හරි අහිංසක සතා එහෙම නිකන් ලෝගන ඇවිල්ලා එහෙම ගහන්නේ නෑ. එහෙම නෑ. ඒ වුණාට අර පොඩ්ඩක් පෙන්නලා යනවා මම නයෙක් කියලා. ඔයා හම්බ වෙනවා ඒ කන්ද නැගගෙන එනකොට ඉඳලා ඉట్లా හම්බ වෙනවා පඩි දෙක තුනක් ඇහැන් මේ නයෙක් කියලා එයා පෙන්නනවා පොඩ්ඩක් දර්ශනය කරනවා කළා තමයි යන්නේ ගමන උරු පුරුදු ගමන යන්නේ ඉතින් කමක් නැහැ ඒකත් දැන හඳුන ගන්න ඔන්න පෙනී පිඹුණා ඔන්න වැටපැන්නා ඔන්න වචන කියවුණා නැවත නැවත නිරීක්ෂණය කරා එහෙම නිකන් ඒක පිළිබඳ තමුන්ට දෙස් දීමක් හදා ගන්න අවශ්‍ය නැහැ මේ නිරීක්ෂණය දිගට දිගට පවත්වන්න මම මේ වගේ කෙනෙක් මම මේ විදිහේ ස්වභාවය ඇති මගේ ළඟ තියෙන මේ වගේ හිතවිලි මේ වගේ හැඟීම් මේ විදිහට තමයි මම කටයුතු කරන්නේ කියලා නැවත නැවත ස්ථිර කරන්නේ නැතුව ස්ථිර නිගමනයකට එන්නේ නැතුව දිගෙන් දිගට නිරීක්ෂණයක් සිද්ධ කරනවා. ඉතින් මේ නිරීක්ෂණය සඳහා හොඳ ආරම්භයක් අරන් තිනවා. තව තව දිගට කරන්න කියලා අපි කියමු. මේ වගේම ධම්මසරණ හාමුදුරුව සම්බන්ධ වෙලා ඉන්නවා නදී කෝ-හොස්ට් කරන්න හරි.
ආයින් වහන්ස සම්බන්ධ වෙලා ආපහු මම හිතන්නේ ඩිස්කනෙක්ට් වුණා මේ මැසේජ් එකක් කෙව්වා. ඉන්ටර්නෙට් වීක් කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස දෙවැනි වார்த்தාව කියවීමට අවසර. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. අවුරුද්දක් පමණ සතිමත් සක්මන කරන ආධුනිකයෙක්මි. සක්මන් කර ටික වේලාවකින්ම මුළු කයම සැහැල් වී දැස් පියවෙන්නට සදන අතර මුළු කයකම බොහොම සැප සම්පන්න සීතල ගතියක් දැනී පා වෙනවාක් මෙන් තේරේ. මේ අවස්ථාවේදී සක්මන නතර කර පර්යාංකයට යා යුතුද? එසේත් නැත්නම් සක්මන දිගටම කළ යුතුද? සතිමත් පර්යාංකය. පෑයක පර්යාංකයේදී දැන් කයද දැන්න වේදනා යටපත් කරගෙන හුස්ම වෙතම අවධානය යොමු කරගෙන සිටිය හැක. වේදනාවක් ඇතිවීම නැතිවීම දැන් වැඩි ප්‍රගුණ නැත. එහෙත් සිතුලි බොහොම ලෙස ඇතිවී නැතිවී යන බවක් තේරේ. සමහර සිතුවිලි වල පැටලෙන ගතියත් සමහර සිතුවිලි ඇති වී නැති වී යන බවක්ද දැනේ. මේ සියලු විටම සත්‍ය හුස්ම වෙත නැංගුරම් දා ඇති බවක් දැනේ. හුස්මේ මුල මැද අග නිරීක්ෂණය කළ යුතු බවක් මතක් වී ඒ වෙත සිත දිව ගියද ටික වේලාවකින් නැවත ඒ සිතුවිලි ඒම තම සිත යොමු වී තිබුණි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව් අපිට අර මේ පරයන්කේ කොටස ආපහු පොඩ්ඩක් කියවන්න පුළුවන්ද?
එහෙම ස්වාමීන් වහන්සේ. සත්මත් පරයන්කේ. පෑයක පරයන්කේදී දැන් කයට දැනෙන වේදනා යටපත් කරගෙන හුස්ම වෙතම අවධානය යොමු කරගෙන සිටිය හැක. වේදනාවක් ඇතිවීම නැතිවීම දැන් වැඩි ප්‍රගුණ නැත. එහෙත් සිතවිලි බොහොම ලෙස ඇති වී නැති වී යන බවක් තේරේ. සමහර සිතවිලි වල පැටලෙන ගතියද සමහර සිතවිලි ඇති වී නැති වී යන බවක්ද දැනේ. මේ සියලු විටම සතිය හුස්ම වෙත නැම් ග්‍රම්දා ඇති බවක් දැනේ. හුස්මේ මුල මැද අග නිරීක්ෂණය කළ යුතු බවක් මතක් වී ඒ වෙත සිත දිව ගියද ටික වේලාවකින් නැවත සිතවිලි ඒමටම සිත යොමු වී තිබුණි.
හොඳයි හරි.
ස්වාමීන් වහන්සේ අන්තිම එක ටික වේලාවකින් නැවත සිතුවිලි ඒම යාමටම සිත යොමු වී තිබුණි. මට පොඩ වැරද ස්වාමීන්.
හරි. එතකොට දැන් අර මුලින් ගත්තෝ දැන් සක්මනේ ගැන ප්‍රශ්නයක් අහනවා. මෙහෙම මේ වගේ තත්ත්වයක් එනවා. එතකොට මම යා යුතුමද කියලා නෙහන්නේ. එතකොට අපි කියමු මේ ලියන කෙනාට එක පරීක්ෂාවක් විදිහට කළ බලන්න. එක දවසක ගිහිල්ලා බලන්න. එක දවසක නොයා බලන්න. තමුන් මේ දිලා බලන්නකෝ. ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ටික ටික හැම දවසින් දවසට මාරු මාරුවට කළ බලන්න. කොහොමද පරියන්කයකට ගියොත් පහසුද නොගියොත් පහසුද කියලා කළ බලන්න. කරනකොට කරනකොට අන්න තමුන්ට හරියන ක්‍රමේ මතුවෙලා එනවා. දෙයියෙත් කෙනෙක් ඔප්ෂන්ස් හතරක් දීලා දුනා විදියට. දැන් මේ අද මෙයා දෙන්නේ දෙකයි. අරය කියවලා දුන්න හතරක් මොනවද? හුස්මත් පේනවා, පිම්බීම හැකිලීමත් පේනවා. ඒක ගැන කරන්න ඕනේ ක්‍රම ය මොකද්ද? පිම්බීමද බලන්න ඕනේ, හුස්මද බලන්න ඕනේ. හතරක් තියෙනවා. අන්න 1, 2, 3, 4 කියලා ඉදිරිපත් කරනවා. ඉතින් අනිත් එක මෙයා අපි නිකන් අර නිකන් නාමන්ත එහෙම නිකන් සතුටින් ප්‍රකාශ කරන්නේ මේ ලංකාවේ කෙනෙකුත් නෙමෙයි. චිකාගෝ වල අන්ද්‍රේ තමයි කියන්නේ මේ. ඉතින් ඉදිරිපත් කරනවා අහනවා. එතකොට ඇහුවාම එහෙනම් කරලා බලන්න. එක එක කරලා බලන්න. හතරම කරලා බලන්න. තමුන්ට පහසු වෙන්නේ කොහෙද කියලා කරලා බලන්න. අපිට මේ වගේ පරීක්ෂණයකට ඉතින් වෙලාව ගන්න බැරි කමක් නැහැ නේ ඔය කොරන පරීක්ෂණ වල හැටියට. කොච්චරනම් පරීක්ෂණ කරනවද? ඒවට ওই විදිහ හරියට නිකන් අර සයන්ටිෆික් මෙතඩ් එක අරගෙන හරියටම කරනවනේ. මෙන්න පළවෙනි ගෑනු ළමයා, මෙන්න දෙවෙනි ගෑනු ළමයා, මෙන්න තුන්වෙනි ගෑනු ළමයා. කොහොමද මට හරියන්නේ කියලා ඔය සයන්ටිෆික් මෙතඩ් එකට හරියට කරනවා. ඉතින් මේ වගේ එකකටත් යොදලා බලන්න පුළුවන් නේ. ඔප්ෂන් 1ද 2ද නැත්නම් ඊයේ කෙනාගේ හැටියට ඔප්ෂන්ස් 4ක් තියෙනවා, 4ෙන් කෝකද? මගේ උත්තරේ හරියන්නේ නැහැ. මගේ උත්තරේ හරියන්නේ නැහැ. මොකද මම කිව්වොත් මේකම කරන්න කියලා මම වරද්දගත්තා වෙනවා. මම වරද්දගත්තා වෙනවා. එක එක්කෙනාට මේ පුහුණුව දියුණු වෙන්නේ යම් කිසි අනන්‍ය වූ ක්‍රමයකට. යුනික් පාත් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා තම තමුන් එදිලා බලන්න ඕනේ කොයි විදිහටද ගැලපෙන්නේ, කොයි විදිහටද මට හරියන්නේ, කොයි විදිහටද පහසුව, කොයි විදිහට වැඩිය මම සතිමත් කියලා හොයලා බලන්න. ඒ හොයා හොයාගෙන ඒ පරීක්ෂණේ තොරතුරු අනිත් දවසේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරාම අපිට ආයතනින් එහාට තව ටිකක් කතා බහ කරන්න පුළුවනි. ඒක පළවෙනි දේ. ඊළඟ දෙවැනියට සඳහන් කරනවා අන්න හුස්ම වෙත නැංගුරන් දාලා තියෙනවා. හැබැයි හිතවිලිත් එනවා. හිතවිලිත් එනවා. ගැටලුවක් නැහැ නේ. ගැටලුවක් නැහැ. නැවත නැවත හිතවිලි එනවා යනවා. ප්‍රශ්නයක් නැහැ. මේක නිකන් අර ලියවෙන්නේ මොකද්ද නිකන් අර දැන් එන්න බෑ වගේ කියලා එහෙම එකක් නැහැ. නැංගුරම දාලා තියෙනවා. උලන් ඉතින් හමනවා. ඒක දෙයක් නැහැ නේ. දෙයක් නැහැ. කුණාටු එහෙට මෙහෙට යනවා. දෙයක් නැහැ. නැංගුරන් දාලා තියෙන්නේ. ඒක නිසා නැංගුරම අඳුරගත්තට පස්සේ ඒච්චර බයක් ඇති සැකයක් ඇති කරගන්න ඕනේ නැහැ. නැංගුරම තියෙනවා. අවශ්‍ය වුණොත් ඒකට එන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් මම මොකටද බය වෙන්නේ? මම මොකටද බය වෙන්නේ? කුණාටු එන කුණාටුවක් එන එකයි තියෙන්නේ. මොකද මේ ආරක්ෂිත වෙලාවක් නේ. ආරක්ෂාව පිටව ගත වෙලාවක්. ඉතින් ඕන කුණාටුවක් වරෙන් කියලා නේ කියන්න ඕනේ. එහෙනම් ඔය එන කුණාටු වලට එන්න දෙන්න. එන්න දෙන්නේ මේ නැංගුරම තියෙනවා, නැංගුරන් ලාලා තියෙනවා, කුණාටු එන්න බෑ කියලා එහෙම කතන්දර එපා. එහෙම කතන්දර වෙන්න බෑනේ. එහෙනම් ඉතින් ඒක නැංගුරම වැඩක් නැහැ නේ. මේ කුණාටුවක් එන්න ඕනේ. හිතවිලි එනවා, හිතවිලි කුණාටු එනවා, කැළඹෙනවා, මුහුද කැළඹෙනවා. කමක් නැහැ, බය නැහැ, සැකයක් නැහැ. මොකද නැංගුරන් දාලා තියෙනවා. මොකක් හරි සැකයක් සංකාවක් ඇති වුණොත් අන්න කොහෙට දෙන්න ඕනේ කියන දන්න ස්වභාවය තියෙනවා. නැංගුරම මොකක්ද කියලා අඳුරගෙන තියෙන එච්චරයි. එච්චරයි ප්‍රතිපදාව. ඊට පස්සේ ඉතින් නැංගුරම තිරිච්චාවේ. නැංගුරම ගැනම හැමදාම පෙන් බැඳගෙන ඉන්න ඕනෙත් නැහැ. මොකද නැංගුරම අවශ්‍ය වෙලා ප්‍රයෝජනෙට යන්න දන්නවනේ. දන්නවනම් එච්චරයි. ඊට පස්සේ ඔය මුදේ යාන්ත්‍රා කිරීලක් තමයි තියෙන්නේ. නැංගුරම් දාලා ඉන්නකොට හැමදාම යන්නත් බැරි වෙනවනේ එකම තැනනේ. ආයක නිසා අන හදිස්සි වෙලාවකට නැංගුරම තියාගෙන ඒ ගමනේ යෙදෙන්න. නැංගුරමේ පීඨ ආරක්ෂාව අඳුරගෙන තියෙනවනේ හොඳට. ආ එතකොට හරි. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලියට තව තව විශ්වාසයෙන් මුහුණ දෙන්න. තව තව ඒ ස්වභාවිකව එන ක්‍රියාවලියට ඉඩ දෙන්න. එතකොට ඒ හුලං එහෙට ආමනෝ මෙහෙට ආමනෝ කුණාටු එනවා යනවා දෙයක් නැහැ. දෙයක් නැහැ. අන්න ඒකී අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. තව තව පොඩ්ඩ පොඩි කරණමක් තමයි අතින් ගහන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ ලැබිලා තියෙන ලිඛිත වාර්තා ප්‍රමණයයි. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සභාවේ යම් කෙනෙකුට ප්‍රශ්නයක් තිබෙනවා නම් සූම් අත ඔසවා දැනුම් දෙන්න. එතකොට අපිට සාකස් කරන්න පුළුවන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. සයනස කෙනෙක් ඉදිරිපත් වෙනකන් පොඩි ප්‍රකාශයක් කරන්න අවසරයි. සයනස වහන්සේගේ දහම් දේශනාවටත් අනුව සිතුවිලි ගැනත් කයයි සිතුවිලි දෙක අතර දෝලනය ගැන සඳහන් වුණා. සයනසේ මේ සිතුවිලි කියන කොච්චර බැලුවත් ඉවර වෙන්නේ නැහැ කියන එක වගේ තමයි තේරෙන්නේ මේ සිතුවිලි වල වෙහෙසත් ඉපමණයි. එතකොට ඒක එක පැත්තක් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ සිතුවිලි තියෙද්දි කයට ගෙනේ මේ පහසුවක් තේරෙනවා. අනිත් පැත්ත ස්වාමීන් වහන්සේ දැන් සිතුවිලි වගේව ඇවිල්ලා යනවනේ. ඒ යෑම තුල යම් කිසි නැතිවීමක් පේනවා. නමුත් දැන් කයත් එක්ක බලනකොට කයේ එහෙම වෙනස තේරෙන්නවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් සක්මනේ නම් වෙනස් වෙනවා පයේ අද්දකීම වම දකුණේ අද්දකීම ඒකම පරිරංකයේදී ආස්වාසය වෙනස් වෙනවා පරිරංකයෙන් ප්‍රාස්වාසයට වෙනස් වෙනවා. එහෙම වුණාට නමුත් එදිනෙදා ජීවිතයක යම්කිසි ඒකකයක් කියන්නේ පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම තමයි කයත් එක්ක වැඩ කරනකොට තියෙන්නේ. ඉතින් සිතුවිලි හැබැයි දිහා බලනකොට සිතුවිලි නම් එනවා යෑමක් තියෙනවා. ඉතින් ඒ ගැන වාසයේ අදහසක් දැනගන්න කැමතියි. තෙරුවන් සර්.
ඔව් තියෙන නිරීක්ෂණේ එක තමයි යන තියෙන්නේ. මට මේ ටික තමයි දැනෙන්නේ. කමක් නැහැ. පැවැත්මක් තියෙනවා. ඉන්නවා කියලා දවස පුරාට පවතිනවා. අන්න ඒකත් එක්ක අවධානෙන් ඒකත් එක්ක දැනුවත්. එතකොට ගැටලුවක් නැහැනේ. මම වෙමි කියන යම්කිසි හැඟීමක් තියෙනවා. ඒකත් එක්ක සිහියෙන් ඒක පිළිබඳ අවධානෙන් කල් ගෙවන්න පුළුවන්. එතකොට ඇත්තටම හිතවිලි ඉවර කරන්න නම් බලාපොරොත්තු වෙනවා නම් ඒක ටිකක් අමාරු වෙනවා. එහෙම එකක් නැහැ. හිතවිලි ඉවර කිරිල්ලක් නැහැ. හිතවිලි වල අයිතිය අපි අත්හැරීමක් තමයි තියෙන්නේ. තියෙනවා තියෙනවා. අහසේ වලාහුළු තියෙනවා. මල් වතු වල මල් පිපෙනවා. ඕක මගේ මලක්, ලස්සන මලක්, මෙන්න මල්, මෙන්න වලාකුලක්. අද අහස හොඳයි, අද අහස හරි නැහැ කියලා ගත්තොත් නේ උතන අවුල තියෙන්නේ. නෑ එහෙම එකක් නැතුව මේවා අයිති අතහැරීමක් තමයි තියෙන්නේ. ඩිස්ක්ලේම් කරනවා. මේක තමයි ක්‍රමේ. එහෙම නැතුව මේවා ආවර කරන්න බලාපොරොත්තු වෙන නම් එපා. අවර කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒකනේ අපි ඔය ප්‍රශ්න වලටත් උත්තර දෙන්නේ නැත්තේ ඒක තමයි. දැන් ඔය දැන් ඊයේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. මම කිව්වා මම අපි කතාවෙදි ගමු මේ මේ දේශනාවෙදි ගමු කියලා. ගත්තර මොකද ගැනෙන්නේ නැහැ එහෙමද? මොකද ඔය ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද කියලාත් මම දන්නවා. දැන් ඔබ හැමදාම අහපු ප්‍රශ්නයක්. ඉතින් උත්තර දෙන්නේ නැහැ මේ හාමුදුරුවෝ. ඉතින් හරිනේ. මොකද ප්‍රශ්න උත්තර දීලා අහවර කරන්න බෑ අප්පා. ඉවර කරන්න බෑ. ඉවර කරන්න උත්තර දෙන්න දෙන්න තව ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒක නිසා අන්න මොකද කරන්නේ? අර ප්‍රශ්න අයිති අතහැරීමක් තමයි කරන්න තියෙන්නේ. ප්‍රශ්නවල මූලයම සිඳලා යනවා. අර බුදුරජාණන් වහන්සේ කියන තණ්හාව මුලත් එක්කම ගලවලා දැම්මා. අය මුකුත් ඉතුරු කරලා නැහැ. තව පැල දාන්න, මතුවෙන්න දළු දාන්න විදිහක් නැහැ කියලා අන්න ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒ සඳහා අපි හිතවිලි තියේවා. ප්‍රශ්න තියේවා. ඒ ප්‍රශ්න ටික හිතවිලි ටික තියාගෙන සතිමත් වෙන්න මේ වැඩේ කරන්. කෙරනකොට කෙරනකොට ඔන්න තේරෙනවා හිතවිලි අයිතිය අයිතිය අත්හැරීමක් තමයි වෙන්නේ. ප්‍රශ්න තියෙනවා දෙයක් නැහැ, ප්‍රශ්න තියෙන දෙයක් නැහැ. ඒකට එහෙම උත්තර දීලා සම්පූර්ණ කරන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. එන්නේ වගේ ක්‍රමයක්, එන්නේ වගේ අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒක නෙමෙයි කියන්නේ ආකාතා 100ක් කිව්වත් වැඩක් නැහැ. වැඩක් ඇති එකක්. වැඩක් ඇති එකක් ප්‍රකාශ කරනවා. අන්නේ ඒක පිළිබඳ අදහස තමයි අපි ළඟ තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඔය කරන නිරීක්ෂණේ හොඳයි. දිගට දිගට පවත්වන්න. අර විදියට එක එක්කෙනාට දැනෙන අහුවෙන කොටසක් තියෙනවනේ. එතනින් තමයි බැස ගන්න තියෙන්නේ. ඒක තමයි ගමන. එහෙම නැතුව අරයට පේන එක මට පේන්න ඕනි කියලා එහෙම එකක් නැහැ. ඒකින්ද අර මම වෙමි කියලා හැඟීමක් තියෙනවා නම් ඒකත් එක්ක දිගට දිගට ඉන්න තමයි තියෙන්නේ. ඒකත් එක්ක දිගට දිගට මේ අවධානය පැවැත්වීමක් තමයි තියෙන්නේ. අර එන යන දේවල් නැති කරන්න බලාපොරොත්තු වෙන්න එපා. එන යන දේවල් ඔහි තියේවා. ඒ නිරීක්ෂණය කරගෙන කරගෙන යනකොට අන්න කාගේදෝ මල්ලත්තක මල් පිපෙනවා. මොකද්ද ප්‍රශ්නයක් නැහැනේ. පිපිලා ඕක කොහොමත් පරවෙන මල. අයියෝ කී නිකන් ආයේ මේ මේ වෙන නිකන් ඕකේ ගතයුත්තක් නැහැ. කොමත් පිපෙනව කොමත් පරවෙන ඕක තමයි මලේ ස්වභාවය. කාගේදෝ මල්ලත්තක. ඉතින් ඕක මල මලකින් පුළුවන් වැඩේ අහවර කරන්න. මලේ බණම ඇති. ඈ ඔය මලක් පූජා කළා කියන බණම ඇති. නමුත් ඒක අපි බාර ගන්න සූදානම් නැහැ. ඒක බාර ගන්න සූදානම් නැහැ. මොනවා කරත් කොහොම කරත් බාර ගන්න සූදානම් නැහැ. නැයි ඔය මලේ කතාව ඕක කියලා මං කෙනෙක්ට මේ මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනේ මේක. හා මේ මලක තියෙන බණේ ඇහුවත් ඒකම ප්‍රමාණවත්. අන්න මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. ඉතින් අනෝ මොකද්ද මේ මලේ තියෙන බණේ? අන්න ඉතින් දෙන්නකෝ දැන් එන්න එපා උත්තර. මොකද්ද මේ මලේ තියෙන බණේ කියලා අහනවා. ඉතින් ඒක තමයි වැඩේ. මලක් දිහා පොඩ්ඩක් බලයි ඉඳියා නම් ඔන්න මේක හොඳ පැවැත්මක් තියෙනවා. අර අර කමඨහානක් පිළිබඳ අර කතාවකුත් තියෙන්නේ. අන්න සාරිපුත් ආමඳුරන්ට බේරන්න බෑ. අහවර කරන්න බෑ. තින් ගෙනහලා දෙනවා මේ මේ ගෝලයාව බෑ කරන්න. මෙයාගේ භාවනාව මට තේරෙන්නේ නෑ කියලා ගෙනහලා දෙනවා. ආ බුදුරජාණන් වහන්සේ නිකන් අර නිකන් සෞත්තර වගේද මන්ද මොකද්ද ඒකට දවදින වචනේ කියලා මට තේරෙන්නේ නෑ කියනවා. ආසාරිපුත් ඔයා දැන් මාස 3ක් උත්සාහ කරා. හවස වෙලා එන්නකෝ. හවස වෙලා එන්නකෝ. මං හවස වෙනකොට වැඩේ ඉවර කරලා තියන්නම් කියලා. ඉතින් මොකද කරන්නේ මේ රත්තරන් වැඩ අර ලස්සන නිකන් අර ලස්සන කලාව කලා හැඟීම් තියෙන කෙනෙක්. අනේ ඉතින් ලස්සන රත්තරම් පාට නෙළුම් මලක් අතර දෙනවා. අන්න එහෙනම් මේක දිහා බලාගෙන ඉන්න. මේක දිහා බලාගෙන ඉන්න. අන්න ඒක හිතල හිට බඳිනවා යාගේ. මොකද හේතුව? අන්න ඒක බොහොම විචිත්‍රයි. එයා ජීවිත කාලයක් පුරාවට ඒක තමයි පුරුදු කරලා තියෙන්නේ. දැන් එක එක්කෙනා ඉන්නවනේ පුරුදු කරපු කට්ටිය ඉන්නවා. කලාව පුරුදු කරපු කට්ටිය ඉන්නවා. සින්දු පුරුදු කරපු කට්ටිය ඉන්නවා. කොහෙන් ගියත් ඒක තමයි ඇවිල්ලා නතර වෙන්නේ. ඒ මැක්කා ගැන තමයි කියන්නේ කොහෙන් ගියත්. ඉතින් සමහරවල් මගේ ඔය වචනේ නැතුව එන මුකුත් කියන්න වචනයක් නැද්ද? ඔය ඕක ඕකම අරන් ඉන්නේ ඇයි? ඔය තුවක්කෝම අරන් ඉන්නේ නිකන් නිකන් කෑවද බිව්වද කියලා ඇහුවත් මහා ලොකු කල තුවක්කක් අරගෙන එනවා. අර පුරුදු වචනේ තමයි තියෙන්නේ. ඉතින් අයි අප්පා මේ විදිහේ මේ මේ මෙහෙම මේ මේ එහෙම තුවක්කු අරන් ඉන්නේ කියලා පොඩ්ඩක් වහම ඉතින් පොඩ්ඩක් ඉතින් පොඩි රිවර්ස් ගියර් එකට දාගෙන මාරු වෙලා යනවා. ඉතින් ඒ විදිහට අන්න අර විදිහේ ස්වභාවයක් අරක තමයි හිට බඳින්. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නවා වහ වැටිලා. ඔන්න ටික වෙලාවකින් තේරෙනවා ඔන්න දැන් ටික 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 මේ ලස්සනට තිබුණු මල අන්න පාර වෙලා යනවා. පාර වෙලා යනවා, හැකිලිලා යනවා, මැලවිලා යනවා. ඔන්න ටිකකින් බිමට ගැලවිලා වැටෙනවා. ඒක තමයි යථාර්ථය. අන්න ඒ පමණකුත් ඇති, ඒ බණෙත් ඇති මේ ජීවිතයේ ස්වභාවය අඳුනගන්න. ඒ විදිහේ කතාවක් තමයි තියෙන්නේ. ඒක නැවත නැවත සිද්ධ කිරීම තුළින්, නැවත නැවත අත්දැකීම තුළින් තව තව ලං කරගන්න පුළුවන්. ලං කරගන්න පුළුවන්. ඔය ඔය කාගේදෝ මල්වත්තක මල් පිපෙනවා වගේ හිතවිලි හැඟීම් පහළ වෙනවා. ඒවා ටික වෙලාවකින් අර විදිහේ පරවෙලා නැති වෙලා යනවා. එන්නේ ක්‍රියාවලියට ඉඳ දීලා අපි පොඩ්ඩක් නිකන් අනුන්ගේ මල්වත්තක් දිහා බලනවා වගේ බැල්මක් තමයි පුරුදු කරන්න උත්සාහ ගන්න. ඒ විදිහට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ පණිවිඩය පැහැදිලි. බොහොමත්ම පින් තෙරුවන් සරණ. චින්තික අතෝසවා තියෙනවා දැන් ඔයාලට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්සේ. මෙන්න හන්සේට අවසරයි. බන්දුල මහත්මයා කිව්වා වගේම ප්‍රශ්නයක් තමයි මටත් ඇත්තටම තියෙන්නේ. මේ සිතුවිලි කියන එක එනවා යනවා කියන එක ගැනයි ස්වාමීන් වහන්සේ අවුරුදු ගණනක් තිස්සේ ඒක බලන්න කියලා ස්වාමීන් වහන්සේලා උපදෙස් දුන්නා. එහෙම බැලුවා ඉතින් අඩු වැඩි වෙනවා, ඒ වුණාට ඉවරක් වෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි ඇත්තටම හිතෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. දැන් අපි කය දිහා බලනවානේ, දැන් සක්මන කරනවා කියන්නේ මම දකුණත් ඇත්තටම ඉතින් ඉවරයක් වෙන්නේ නැහැ නේද? නොදැන ගියත් ආයෙත් ටිකකින් ආයෙ දැනෙනවා, ආයෙ නොදැන යනවා. ඒ වගේ දෙයක්ද ස්වාමින්වහන්සේ සිතුවිලි කියන එක?
ඔය ඇත්තටම දැන් මේ පටන් ගත්ත තැන හොඳයි. මොකද ඇවිදින ගමන් විලුඹට දැනෙන ඒවම දකුණ ඒ දැනෙන දැනීම කෙරෙහි බලනවා. ඒක බලනවා. ඊළඟට වාඩි වෙලා ඉන්න ගමන් ඇතුල් වෙනවා පිට වෙනවා කියන හුස්මක් තියෙනවා. ආයෙක බලනවා. එතකොට ඔය අරමුණ ඇවිදිනකොට ඒක වෙන්න පුළුවන්, වාඩි වෙලා ඉන්නකොට හුස්ම වෙන්න පුළුවන්. ඔය අරමුණ අපි අරගන්නේ ලෝකයක් නිරූපණය කරමින් තමයි ඔය අරමුණ අරගන්නේ. මේ ලෝකය කිව්වත් එකයි, ඔය හුස්ම කිව්වත් එකයි. ලෝකය කිව්වත් එකයි, ඔය පතුලට දැනෙන දැනීම කිව්වත් එකයි. ඒක ඉදිරියෙන් තියෙනවා. ඊට පස්සේ ඕක අර නිකන් S2 කරවිල වෙනකන් ඕක දිහා බලාගෙන ඉන්න කියන අදහස අවවාදේ තමයි ලැබෙන්නේ. එහෙනම් මේ හුස්ම මම හොඳට හුස්ම දිහාම බලාගෙන ඉන්නවා. හුස්ම බලාගෙන ඉන්නවා, ඒකම බලාගෙන ඉන්නවා. ඇස් බොට්ට වෙනකන් ඒක දිහාම බලනවා. පතුල දිහත් බලනවා. නැවත නැවත ඒකම බලනවා. නැවත නැවත ඒක දිහාම නිරීක්ෂණයක් කරනවා. නැවත නැවත ඒ දිහාම අවධානය යොමු කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න මේක මේ ඉවරයක් නැකුවට මේක මේ හරය, මේක මේ යම්කිසි හරයක් තියෙනවා කිව්වනම් ඒක ගිලිහිලා යාමක් සිද්ධ වෙනවා. එතකොට හුස්ම තියෙනවා, නමුත් ඒක අපිට හරයක් දනවන්නේ නැහැ. පියවර දැනෙනවා, ඒක අපිට හරයක් දනවන්නේ නැහැ. ඉතින් ඕක ඔන්න කෙනෙක් මේ පුහුණුව කරගෙන කරගෙන යනකොට හොඳ නිකන් අර ඉරක් කැන්දා වගේ පෙන්වන්න පුළුවන්. ඔන්න වார்த்தාවේ වෙනස් වෙන තැන කියනවා මෙයා හුස්ම තියෙනවා, හැබැයි එහෙම නිරීක්ෂණයක් නැහැ එච්චර ලොකුවට. බැලුවොත් පේනවා හුස්ම තියෙනවා, නමුත් ඒකට හිත බඳින්නේ නැහැ. ඒක එච්චර අවධානයකට අහු වෙන්නේ නැහැ. ඔන්න හුස්ම බොඳ වෙලා ගිහිල්ලා තමයි ඔය ක්‍රියාවලිය පටන් ගන්න. හුස්ම බොඳ වෙලා ගිහිල්ලා නැවත පැමිණෙනවා, නැවත බොඳ වෙනවා, නැවත ආපහු පැමිණෙනවා, කැඩි කැඩි යනවා, එක දිගට පවතිනවා, හිස්තැන් පවතිනවා. ඔන්න ඔය විදිහට ගිහිල්ලා අන්තිමට මේක ඇති දෙයක් නැහැ කියන අදහසක් මේ හිත තුල ජනිත වෙනවා. ඉතින් මොකද කරන්නේ? බැලුවොත් හුස්ම තියෙනවා, නමුත් ඒකට එහෙම ලොකුවට ප්‍රේමයක් නැහැ. ප්‍රේමයක් නැහැ. ඊට පස්සේ පියවර දැනෙනවා, නමුත් ඒකට එහෙම ලොකු ප්‍රේමයක් නැහැ. බැලුවොත් පේනවා, නමුත් ඒ හිත ඒකට බඳින්නේ නැහැ. ඒකට එහෙම ලොකු ආකර්ෂණයක් නැහැ කියන ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට මොකද උනේ? අන්නේ අරමුණ විනිවිද ගියා. අර ගත්ත අරමුණ මේ අර විදියට ඇස් දෙක කන වෙනකන් ඒක දිහාම බලාගෙන ඉන්නවා. කරවිල වෙනකන් ඒක දිහාම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ? ඒකේ තියෙන හරය, යම්කිසි හරයක් තියෙනවා කියලා දෙයක් තියුණා නම් ඒක ගිලිහිලා යාමක් තමයි වෙන්නේ. ගිලි වුණාට පස්සේ අරමුණ තියෙනවා. තියුණාට මොකද? ඒකේ එහෙම ලොකු විචිත්‍රත්වයක් දනවන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කී දෙයම අනිත් දේවල් වලට සිද්ධ වෙනවා. අනිත් දේවල් වලට සිද්ධ වෙනවා. දැන් ඔය කියන විදිහට එදා ඉඳලම හිතවිලි එනවා, තාමත් එනවා. මේක මේ මොකද්ද? මේක ඉවරයක්ද කියලා නෙහන්නේ. එහෙම ඉවරයක් වෙන්නේ නැහැ. හැබැයි ඕකේ හරයක් තියුණාද, හරය නැති වෙලා යනවා. දැන් අපි සාමාන්‍ය ගම හිතවිලි එක එක්කෙනාට එන හිතවිලි තියෙනවානේ. සමහරුන්ට රාගේ, සමහරුන්ට ද්වේෂේ, සමහරුන්ට අතීතේ ප්‍රශ්න, සමහරුන්ට අනාගත සැලසුම්. ඔය වගේ එක එක ඒවා වෙන්න පුළුවන්. දැන් ඇයි එහෙම වෙන්නේ? මෙයාට ඒක තමයි හරය තියෙන්නේ. මෙයාට ඒක තමයි හරය. කෙනෙක්ට රාගේ තමයි මේක තමයි හරය. තව කෙනෙක්ට ද්වේෂය තමයි හරය. තව කෙනෙක්ට ඉරිසියාව තමයි හරය. තව කෙනෙක්ට අනාගත සැලසුම්. තව කෙනෙක්ට අතීත වෙච්ච දුක් කරදර. අන්න ඒවානේ ඉදිරිපත් වෙන්නේ. මොකද්ද? අන්න හරයක් තියෙනවා කියලා මෙයා අල්ලගත්ත දෙයක් තියෙනවද? ඒක ඉදිරිපත් වෙනවා. එයා කියනවා හරි බය වෙන්න එපා කිසි දෙයකට. අයියන්දිය බියනවන්න මැරෙන සැටි මම පෙන්නන්නම් කියලා. අන්න කියනවා හුස්ම එහෙම බොඳ වෙලා ගියාට අපිව බොඳ කරන්න බෑ කියලා. කවුද මේ කියන්නේ? අහිතිවිලි හැංගීම්. පියවර අර විදිහට බොඳ වෙලා ගියාට අපේ නම් හරයක් තියෙනවා කියලා ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා. එන්නෙත් නිකන් අර කසකාරය විදිහට පටන් අරන් හොඳ හොඳ හස්තියෝ එන්න ගන්නවා. අර ඒ දවස්වල කාපු බීපු ඒවා, ඒ දවස්වල වෙච්ච දේවල්, ඉතින් ඔය තියෙනවා නේ අල්ලගත්ත ඒවා ටිකක් තියෙනවා. සමහරවිට දන්නෙත් නෑ මෙහෙම ඒවා අල්ලගෙන තියෙනවා කියලා. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා මේ කවදාවත් හිතපු නැති පොඩි කාලේ වෙච්ච සිදුවීම් නැවත නැවත මතක් වෙලා එනවා. නැවත නැවත ගොජ දානවා. නැවත නැවත ඒවා ඇවිල්ලා පීඩා දෙනවා. අන්න මොකද උනේ? අර අර ඒ හරයක් තියෙනවා කියලා අල්ලගත්ත දේවල් තමයි. සමහර විට ප්‍රകൃති හිතෙන් නෙමෙයි අල්ලගෙන තියෙන්නේ. ප්‍රകൃති හිතෙන් නෙමෙයි අල්ලගෙන තියෙන්නේ. එහෙම නිකන් අර ඇතුළත ස්වභාවයෙන් අල්ලගෙන තියෙනවා. අපි කියන්නේ මේ යටිහිත කියලා කතාවක් නිකන් කියන්න පැහැදිලි කරන්න ඉදිරිපත් කරන්නේ උඩුහිත නෙවෙයි යටිහිතෙන් අල්ලගෙන තියෙනවා. අන්න එතකොට ඒව ඉදිරිපත් වෙලා එනවා. ඒව ඉදිරිපත් වෙලා එන ඒගොල්ලෝ හරයක් තියෙන පාටයි. ඒතර කෙනෙක් සමහර විට බය වෙනවා. වැරදුනා මගේ සිහිය නැති වෙලා ගියා කියලා. එහෙම වේසහක් පීඩාවකුත් ඇති කර ගන්නවා සමහර කෙනෙක්. නමුත් අන්න නැවත 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 බලනකොට 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 මෙයාට තේරුම් ගන්න පුළුවන් ඒවෙත් හරයක් තියෙනවා කියලා හැඟීමක් තියුණා නම් ඒ හරෙත් නැති වෙන්න ඕනේ. එතකොට මොකද්ද මේ කරන්නේ? එක අරමුණක් අරගෙන ඒක කරවිල වෙනකම් බැලුවා. ඒකේ හරයක් නැති වෙනකම් බැලුවා. ඊට පස්සේ අනිත් අරමුණු කියනවා එයාගේ නැති වුණාට අපේ හරයක් තියෙනවා කියලා. ඒ හරයක් තියෙනවා කියන කටිර එන්න දෙන්න. එන්න දෙන්න. ඒකනේ අර නිකන් අර මේ කතාවෙත් කියන්නේ නිකන් අර වාදෙට කවුද ඉන්නේ? වාදෙට තවුරු හරි ඉන්නවා නම් එන්න. ඇවිල්ලා මේ මේ ජම්බුවත්ත පෙරලන්න තියෙන ජම්බුවත්ත ගලවන්න තියෙන. එන්න වාද කරමු. ඉතින් කවුරුත් නැති වෙනකම් වාද කරන්න ඕනේ. ආ කවුරුත් එහෙම වාදකාරයෙක් නැති වෙනකම් වාද කෙරුවොත් අන්න වැඩි යවරයි. ඉතින් ඒ විදිහට අන්න මේ හිතේ මේ අරමුණු වල හරයක් තියනවා කියලා මේ ඉදිරිපත් වෙන එක එක එක්කෙනා හරයක් නැති වෙනකම් කරන්න ඕනේ වැඩි. එතකොට තේරෙනවා හිතවිලි තියෙන දෙයක් නැහැ හරයක් නැහැ. සද්ද තියෙන දෙයක් නැහැ හරයක් නැහැ. හුස්ම තියෙන දෙයක් නැහැ හරයක් නැහැ. කියන අන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් යම් කිසි එක අරමුණක් අරගෙන ඒක අහවර කරා. අනේ ඊට පස්සේ ඉතුරු අරමුණු අන්න ඒවත් භවනාවම තමයි. ඒවත් භවනාවම තමයි. සතියම තමයි. අන්න හිතවිලි ඒ ඉදිරිපත් වෙලා ඉදිරිපත් වෙලා ඒගොල්ලන්ගේ කතන්දරේ කියනවා. හොඳට විනිවිදින්න පුළුවන්. ඒ දෙත් හරයක් නැහැ. ඒ දෙත් හරයක් නැහැ කිගේ මේ ක්‍රියාවලිය තුලින් තමයි ඒක එන්නේ. එහෙම නැතුව මේ හිතලා කල්පනා කරලා කරන දෙයක් නෙමෙයි. කාලෙත් එක්ක තේරෙනවා කොයි දේ ආවත් රඳන්නේ නැහැ. හිතවිලි එනවා. හුස්ම තියෙනවා. යටි පතුල දැනෙනවා. දෙයක් නැහැ රඳන්නේ නැහැ. රඳන්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම හිතවිලි හරහා හිස් තැන තමයි පේන්නේ. සද්ද හරහා නිහඬ හඬ නිහඬේ හඬ තමයි ඇහෙන්නේ. හුස්ම හරහා හිස් තැන තමයි පේන්නේ. හැම වෙලේම මේ විනිවිදීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒකනේ ඔය සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇස පිහිටන්නේ නැහැ කියලා කියනවා. නිකන් බලාගෙන යනවා නිකන් උඩින් ගහගෙන යනවා ස්කෑන් කරගෙන යනවා ගියාට එහෙම නිකන් රඳන්නේ නැහැ. රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නැහැ. ඉතින් අර මේ පිස්සොන්ගෙත් එහෙම කියලා කියනවා. එතන නිකන් පොඩි තියෙනවා පොඩි ළඟින් ළඟින් එහෙම නිකන් ඒ පොඩි වෙනසයි තියෙන්නේ. පොඩි වෙනසයි තියෙන්නේ. ඉතින් පොඩි පිස්සුවත් අද වේගෙන එන්න ඕනේ. ඉතින් ඒක තමයි ස්වභාවය. ප්‍රතිපදාවකට බැසගත්තාම පොඩ්ඩක් නිකන් පිස්සු එනවනේ. පොඩ්ඩක් පිස්සු ඇද්දවලා එනවා. ඒ පිස්සු ඒක 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 තමයි ස්වභාවය. ඉතින් ඔය ඒක හරහා තමයි යන්නේ. ඒ ඇවිස්සලා එනවා. ඒ රෝගේ උත්සන්න වෙනවා. උත්සන්න වුණාට මොකද නැවත අඩු වෙලා යනවා. නැවත අඩු වෙලා යනවා. අන්න අර විදිහේ පීඨීමක් නැති ස්වභාවයක් තමයි දිනු වෙලා ඉන්නේ. කොහෙවත් පිහිටීමක් තියුණොත් අන්න එතන කතන්දරයක් ගෙතෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකනේ කියන්නේ එක්ක මෙලෝ පිහිටනවා පරලෝ පිහිටනවා. එතකොට කතන්දරයක් ගෙතෙනවා. එතනින් පටන් අරගෙන කරගෙන යනවා. එතනින් පටන් අරන් ගෙතිගෙන යනවා. නමුත් ඒ විදිහේ පිහිටීමක් නැත්තම් අන්න එයා මේ අරහෙට ගියාද උතුරට ගියාද දකුණට ගියාද කියලා කියන්න කාරණාවක් නැහැ. කියන්න හේතුවක් නැහැ. අර මාරයා ගිහිල්ලා බලනවා දුමාරේ අරහෙට ගිහිල්ලා බලනවා මෙහෙට ගිහිල්ලා බලනවා අරහෙට යනවා මෙහෙට යනවා උඩට යනවා පහළට යනවා කොහෙද මේ වක්කලි හාමුදුරුව ගියේ කියලා හොයාගෙන යනවා. ගියාට හොයන්න නැහැ. ගියාට හොයන්න නැහැ. බුදුරජාණන් වහන්සේ කියන අන්නම පේනවද ඔය දුමාරයක්? ඔය කළු දුමාරයක කතාව මේ අර ලොස්ට් කියලා ටීවී ෂෝ එකකත් තියුණා. මාරයාගේ කතාව ත්‍රිපිටකයේ දෙන කළු දුමාරයක්. ආ කළු දුමාරයක් එහෙ මෙහෙ ගමන් කරනවා. ඉතින් ගමන ගියාට මොකද මහණෙනි හොයාගන්න බෑ. කොහෙවත් පිහිටලා නැහැ. අන්න මොකද වෙන්නේ විනිවිදලා. හිතවිලි තියෙනවා හිතවිලි හරහා හිස් තැන පේනවා. සද්ද තියෙනවා සද්ද හරහා නිහඬ බව ඇහෙනවා. හුස්ම තියෙනවා. නමුත් හුස්ම හරහා අර විදියට ඉඩ කඩක්. හුස්ම අතර පරතරේ තමයි පේන්නේ. අන්න මොකද උනේ මේක විනිවිදුණා. මේකේ හරය නැති වෙලා ගියා. මේකේ වටිනකම නැති වෙලා ගියා. එන්නේ වගේ වෙනසක් තමයි පරිවර්තනයක් තමයි වෙන්නේ. එතකොට මුකුත් වෙනසක් නැහැ එදා ඉඳලා එනවා කියලා කිව්වට ඒ කියන කට්ටියටම දකින්න පුළුවන් එදා මම මේවයි අල්ලගෙන හරඹ කරේ කොහොමද? අද මම හරඹ කරන්නේ කොහොමද? එදා මම ගැටුනේ කොහොමද? අද මම ගැටෙන්නේ කොහොමද? කියන එන්නේ වෙනස දැක ගන්න පුළුවනි. පෞගේ කාලෙක කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මම මේ භාවනාවේ එකම තැන මං හිර වෙලාලු. මම දැන් අවුරුද්දක විතර ඉඳලා මේ ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙලා උපදේශක් අරගෙන යන්න ආවේ කියලා. ඉතින් අනේ හරි දුර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මේ 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 ගොඩාක් නිකන් මුහුදු හතක් ඉහැයින් ඇවිල්ලා ඉතින් අනේ ඉදිරිපත් කරනවා. හැබැයි කියනවා ඒ වුණාට මොකද මගේ දිනෙදා ජීවිතේ නම් පුදුම වෙනසක් තියෙනවලු. මට තේරෙනවලු ඉස්සර තරම් මට තරහය එහෙම යන්නේ නැහැ දැන්. ඉස්සර වගේ මගේ මේ හිතේ ලොකු එහෙම ඝර්ෂණයක් නැහැ. මට දැන් යැපිලා වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියලා අනිත් පැත්තට කියන හැබැයි ඉතින් භාවනාව වෙන එහෙම ඉදිරියක් නැහැලු. ඉතින් කොහොමද ඉතින් ඔයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? මං කො ලොකු ආම්දුරු ඉන්නවා ගිහිල්ලා අන්න අම්බෙලා ඒ විස්තරේ දැනගන්න කියලා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. අන්න අපේ ජීවිතේ පරිවර්තනය සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දකින්නේ නැහැ. අපි ඒක මේකේ ප්‍රතිඵලයක් විදිහට දැක ගන්න බෑ. අපිට හැම වෙලේම අරකේ මොන මොනවා හරි ටිකක් ඕනි. මොනවද මේ භාවනාවේ ඉදිරි ගමන කියලා ඉතින් පරීක්ෂා කරනවා. හොයනවා. ඒක තමයි වැඩේ. ඒ විදිහේ වෙනසක් වෙලා ඇති තම තමුන්ගේ ජීවිතවල. ඒ වෙනස ගැන තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒක ඒකත් එක්ක සංසන්දනය කරමින් යා.
එමයි ස්වාමින් වහන්සේ අද තව වෙන අත්විඳින්න ඇති බවයි පේන්නේ. ඉතින් වහන්සේ තාම මහන්සියෙන් අද ධර්ම දේශනාවත් කමටහන් පිරිසිදු කිරීමේ වාරයක් කරා. වහන්සේ තාම වෙහෙස මහන්සියට කියලා හිතෙනවා. අපි සෑම වහන්සේ කළ මෙහෙය වෙනුවෙන් ඉතාම පාද නමස්කාර පූර්වකව නමස්කාර කර සිටිනු. තෙරුවන් සරණයි. නදීප් කමටහන් සිදු කිරීමේ වාරය මෙතනින් අවසන් වෙනවා.